ඔගොල්ලන්ටත් නේ මේ කවුද ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් ආ.
තෙරුවන් සරණයි. කොබ්බලගේසයට මම මේ ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයක්ස ඒක ලොකුවටත් නෙමෙයි මට නිකන් හිතර වද දෙන ප්‍රශ්නයක්. මේ අපි සාමාන්‍යයෙන් දැන් පංචිල් සමාදන් වෙනවනේ අපි පංචශීලයේ ගන්නවා. අපි ඒක දැන් මගේ අතින් මම හිතනවා ඒක කැඩෙන්නේ නැහැයි කියලා. ඉතින් සර් මම නැවත නැවත හැමදාම ඒක ගත යුතුද නැත්නම් මට එතන ප්‍රශ්නයක් කියනවා මම කැඩෙන්නේ නැතුව නැවත සමාදන් විය යුතුද කැඩුණොත් විතරක් සමාදන් වුණොත් ඇතිද කියන එක. තේරුණා සර් නයිස.
ඒක දැන් අපි තේරුම් ගන්න ඕන සීලය තියෙන්නේ කුමක් සඳහාද කියන එක. එතකොට අපේ ප්‍රධාන අරමුණ මේ විදර්ශනය කරන එකනේ. එතකොට එහෙම විදර්ශනය කරන්න යනකොට සමහර විදාවට කරන්න බෑ. හිත කලබල වැඩි. වෙන වෙන ඒවාට දුවන. ඉතින් ඒක වෙන්නේ මේ සීලය සමාධිය කියන දෙකේ අඩුව. දැන් සමාධිය නැති හින්දා තමයි පිට මේ අරමුණු දිහා බලන්න අමාරු. හිත හරි කලබලයි. එමෙන්නත් අය පසුතැවෙන ගතියක් වගේ තියෙනකොට නේද? ඒකට බලන්න අමාරුයි. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් මේ දැන් සමාධිය නැති වෙන්නේ අපේ හිත ඒක නීවරණ බලවත් වෙන්නේ ඒක සීලේ කැඩෙනකොට. එතකොට ඔන්න ඕකට බාධාවක් කියලා දැකලා එහෙනම් මේ සමාධිය ටිකක් හදාගන්න ඕන. සමාධිය හදාගන්න නම් සීලය තියෙන්න ඕන. ඒ නිසා අපි ඒවා වඩන්න ඕන කියන මට්ටමකින් තමයි අපි සීලය ගැන බලන්න වෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ මෙහෙම සීලයක් රකින්න ඕන කියනවා ඒකේ හේතුව ඇයි කියලා නෑ කතා කරන අඩුයිනේ. දැන් අපි දකින්න ඕන දැන් විදර්ශනයක් කරන්න ගියාම අපිට අවධානය තියාගන්න බැරි නම් ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සමාධියේ අඩුවයි. සමාධිය අඩුව වෙන්නේ සීලයේ අඩු වීම. ඒ සඳහා අපට අන දැන් තේරෙනවා මේ ඊට වඩා සමාධිය තිබුණා නම් මේක අපිට මේ අවධානය තියාගෙන ඉන්න විදර්ශනයක් කරන්න පහසුයි. ඒකම පේනවා මේට වඩා සීලය රකුණා නම් ඒ සමාධිය තියෙනවානේ. මේ සීලේ කැඩුන හින්දායි සමාධිය නැත්තේ. සමාධිය නැති හින්දායි සිහිය පිහිටන්න බැරි. දැන් පේනවා සීලයක අවශ්‍යතාවය. ඒත් ඒ සඳහා සීලය රකින්නවා මිසක් මේ කාටවත් දයේ නෙවෙයි අපි සීලයක් රකින්නේ. ඒ කියන්නේ එහෙම බයේ රකින්න සීලයකුත් තියෙන්න පුළුවන්. එනකට දැන් ආර්යකාන්ත සීලය වෙන්නේ ආර්ය මාර්ගය සඳහා රකින සීලය. ඒත් අපි දන්නවා දැන් මේ සීලයේ අඩුව නිසා විදර්ශනය කරගන්න බෑ. එහෙනම් නැත්තම් සමාධියේ අඩුව නිසා විදර්ශනය කරගන්න බෑ. එහෙනම් ඒ සඳහා අපි සීලය රකින්න ඕන. එතනින් එහාට දැන් ඒක තීරුම් ගත්තහම අර වගේ ප්‍රශ්න එච්චර මතුවෙන්නේ නැහැ. සීල් සමාදන් වෙන්න ඕනද නැත්තම් සීලය කැඩුනොත් සීල් සමාදන් වෙන්න ඕනද රකින්න ඕනද? සමාදන් වීම එකාතකින් ඉතින් තමන්ගේ හිතට මතක් කරලා දීනක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඉඳලා අපි සිල් රකින්න ඕන කියන එක. ඒක මුලදී උදව් වෙන්න පුළුවන්. එහෙනම් ඒක වැරදි කියනවත් නෙවෙයි. හැබැයි අපි ඒක මතම මේ ඩිපෙන්ඩ් වෙන්න හොඳ නැහැ. දැන් ඒ කියන්නේ මේකේ සීල සමාදන් වුණේ නැත්නම් සීල රකින්න ඕනේ නැහැ කියලා එහෙම පැත්තකට එන්නත් හොඳ නැහැ. ඒ සිත සමාදන් වුණොත් ඒකේ ටිකක් වැඩිපුර ඒක හිතට දැනෙනවා වැඩි. දැන් අද සිත සමාදන් වෙලා ඉන්නේ අද මදුරුවෙක් මරන්න හොඳ නැහැ වගේ ගතියක් එහෙම මතක් වෙනවනේ. එහෙම නොවුනොත් අපි ගණන් ගන්න නැතුව ඔක දිගටම ඒක කැඩෙන පැත්තට යන ගතිය වැඩි. ඒක අඩු කරගන්න ඉතින් සිත සමාදන් වීමේ ප්‍රයෝජනෙකුත් තියනවා නැතුව නෙවෙයි. හැබැයි අපි සීලයම ඕනවට වඩා ගත්තොත් එහෙම වෙන්නේ ඒක අර සීලපත පරාමාසයක් වෙනවා. ඒ කියන්නේ මේ නිවන සඳහා නෙමෙයි එතකොට සීල රකින්නේ. ඔකම නිකන් පොඩි උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් වෙජිටේරියන් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒක නිවනට උදව් වෙන්නත් පුළුවන් බාධාවක් වෙන්නත් පුළුවන්. ඒවා හරි සියුම් දේවල්. මොකද ඒක සීලබ්බත පරාමාසයක් වෙලා නිවන් මාර්ගයේ වළකින්නත් පුළුවන්. හැබැයි හරියට ඒක දැනගෙන කරන කෙනාට ඒක නිවනට උදව්වක් කරගන්නත් පුළුවන්. ඒත් මම දකින්නේ සීලේ ඒ වගේ. දැන් අපි වෙන වෙන හේතු හින්දා කාටවත් බයක් හින්දා නැත්තම් ඔය මොනවා හරි සමාජයට තියෙන බය හින්දා මොනවා හරි හින්දා සීලයක් රැකෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මේ ආර්ය මාර්ගයේ සීලය කියන්නේ. ආර්ය මාර්ගයේ සීලය වෙන්නේ ආර්ය මාර්ගයේ වැඩිම සඳහා උදව්වක් වෙන්න ඇති මේ මේක සීල රැක්කොත් ප්‍රයෝජනයක් කියන බව දකිනවා. මේක කැඩුනොත් මට මේ වැඩේ කරගන්න බෑ කියලා නුවණකින් එන එකක් තියෙනවා. ඒකට ඒතෙන්දී ඒ අවබෝධය තුල රැකෙන්නේ නිවන පිණිස පවතින සීලයක්. එතනින් එහා සීලය ගැන කතා කරනකොට ඒක ලෝකෙට ආйти වෙනවා ගොඩක් වෙලාවට අපි නිවන පිණිස නෙවෙයි. ඉතින් ඒක අර ගොඩක් වෙලාවට සීලබ්බත පරාමාසයේ පැත්තට වැටෙනවා. හැබැයි සීල් රකින්න නැති කෙනාට වඩා සීල් රකින්න කෙනා හොඳයි කියන එකත් මතක තියාගන්න. දැන් මෙහෙම කිව්වහන් කියන්නේ සීලය අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. ඒක නිවන පිණිස රකින්න එකට තමයි අපි වැදගත්කම දෙන්න ඕන. අනිත් පැත්තට සීලය රැකුණාට අපි සසරෙන් එතර වෙන්නේ නැහැ. ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙයි. සසරේ යන ගමන යහපත් වෙන්න ඉතින් මේ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි සීලයක් රකින්නවා කියන්නේ පව් කරනවා අඩු වෙනවනේ පින් කරනවනේ. ඒරයි ප්‍රතිඵල තියෙනවා. ඒ වුණාට මේ ආර්ය මාර්ගයේ පැත්තෙන් ගණිද්දී ඊට වඩා ප්‍රඥාවකින් දැකීම තුළ රැකෙන සීලයක් වෙනවා. එතන දකින්නේ මේ මගේ මාර්ගයට මේක බාධාවක් නේ. ඒ හින්දා මේක රකින්න ඕන කියන පැත්තකින්. එතෙන්දී එතකොට මේ මේ සිල්පදයේ කිව්වද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සිලේ කැනවද කැඩෙනවද? කැඩුනොත් මේක මාර්ගයට බාධාවක් කියන නුවණක් එනවා. ඒ පැත්තෙන් රකින සීලේ එතකොට අපි දන්නවා. සීල කැඩෙන්නේ ඇයි? සීල රකුණොත් මොනවාද ඒවයි ප්‍රතිඵල? ඒ සඳහා මොනවාද කරන්න ඕන? ඒ වගේ අවබෝධයක් ඇතුව රකින සීලය බවට පත් වෙනවා. ඒතකොට තමයි ඒක අරකාන්ත සීලය බවට පත් වෙන්නේ.
ඔව් සර්, සකිනාගේ දැන් අපි ඇත්තටම අටසිල් පන්සිල් ද අටසිල් කියන්නේ සර් ඒක උපාදාන කර ගැනීමයි. කියන්නේ සර් කියන්නේ එතන සීලබ්බත පරාමාසය තියනා නේ සර්. අපි එතන රැක්කත් ඒක ආරේකන්ද සීලයක් වෙන්නේ නැහැ එතකොට නේ. එහෙම නේ සර්, මම තේරුම් ගත්තේ එහෙමයි සර්.
ඔව්, ගොඩක් ප්‍රඥාවෙන් බලනකොට එහෙම එකක් පේනවා. මොකද ඔය මේ හිල්පද ගණන් කර කර මම මේක රකින්නවා කියලා අනිත් අයට පෙන්වන්න හදන ගතියක් තමයි ඕකේ යට තියෙන්නේ. එතකොට ඒකේ ආර්ය මාර්ගයට වඩා අර මානයක් ඇති වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම උසස් අනිත් අය පහත් වගේ එක. ඔකට තමයි මම අර සියුම් නුවණින් බලන්න කියලා කිව්වේ. දැන් ভেජිටේරියන් එක්කෙනා නිකන් හරි ලොකුවට අනිත් අයට පේන්න ඒක කරන්න යනවා. අර මස් කන එක්කෙනෙකුට නිකන් බනින්නක් ඉඩ තියෙනවා. එතන තේින්නේ යාගේ සීලය ආර්යකාන්ත සීලය නෙවෙයි ඒක. ඒක මම මේ උපමාවට ගත්තේ මේ අපේ සිල්පදවලටත් දාන්න තියෙන එච්චරයි. මේක කාටවත් තේන්න මාන්නයක් හදාගන්න තියෙන එකක් නෙවෙයි. එතකොට අර එහෙම වෙනකොට ඒක උපාදානයක් වෙනවා අර කිව්වා වගේ. එතකොට මම මේ සීලය රකින්නවා කියලා ඒක උපාදාන කරගන්නවා. ඒක ඉතින් මෙතන හරි පරිස්සමෙන් ගන්න ඕනේ. දැන් මේ කියන්නේ සීල රකින්න එක නරකයි කියන එක නෙවෙයි. සීල රකින්න එක බොහොම හොඳයි. හැබැයි ඊටත් වඩා හොඳ වෙනවා ඒක ආර්ය මාර්ගයේ වැඩිම සඳහා කොහොමද සීල රකින්න ඕන මොන වගේද කියන එක අවබෝධ කරගෙන දැන් ඔකේ ඒ කියන්නේ අපේ මාර්ගේ වඩන්න බාධාවක් වෙනවා නම් ඒක ඒ සීල රැකලා වැඩන්නේ නැහැ. වැඩන්නේ නැහැ කියන්නේ මේවා ඉතින් බොහොම නුවණින් ගන්න ඕනේ මේ කියන දේවල්. දැන් අපි හිතමු දැන් අපිට දකින්න ලැබෙනවා මේ අටසිල් සමාදන් වෙලා දැන් කට්ටිය උඩ වාඩි වෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් බිම වාඩිලා ඉන්නවා. ඉතින් ඒක දැන් භාවනා කරන කෙනාට ඒක සමහර විට බාධාවක් වෙන්න පුළුවන්. ටිකක් උසක වාඩිලා පහසුවට වාඩිලා මේ භාවනා කරනවා නම් එයාට අර අරක බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒක බාධාවක් කරගත්තොත් එතන මන් දකින්නේ ඒක සීලබ්බත පරාමාසයක් කරගෙන කියලා. සීලය වැරදියට අරගෙන. ඒක අපි මුල් තැන දෙන්න ඕන නැ දැන් සීලයට වඩා උසස් යම් කිසි මට්ටමකට සමාධිය, සමාධියට වඩා උසස් ප්‍රඥාව කියන එක. ඒක තමන්ට සමාධිය වැඩෙන්නේ මේ විදිහට නම් එතන ආයේ හොයන්න එපා මේ මෙහෙම මෙහෙම වෙන්න ඕන අර පොතේ තියෙන ඉවෙන් හොයවා ඉන්න එපා. තමන්ට සමාධිය වැඩෙන විදිහ කරන්න කවුරු මොනවා කිව්වත් එතන මේ ඒකේ ඒ බලන්න දෙයක් නැහැ. දැන් තමන් පුටුවක වාඩිලා හොඳ භාවනාවේ ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියනවා මේ පුටුවල ඉඳන් කොහොමද භාවනා කරන්නේ. ඕක වැරදීනේ. එතකොට ඒවා ඉච්චර ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඒ අර කියන එක්කෙනා එතකොට ඒක තේරුම් ගන්න ඕන මේ ආර්ය මාර්ගයට අදාළ දේ මොකද්ද කියන එක තේරුම් අරන් නෙවෙයි. ඒ වගේ ඒක ප්‍රඥා පැත්තෙන් අපේ දහමට ගලපලා බැලුවහම ඔවා ටිකක් ඉතින් අවබෝධ වෙනවා තමන් ගේ දැන් ඒ සමාධියට බාධා වගේම ප්‍රඥාවට බාධා වෙන දෙයක් වෙනවා නම් ඒ රකින සීලේ මම දකින්නේ ඒක උසස් කියලා හරි ආර්යකාන්ත සීලේ කියලා හරි ඒක අපේ ප්‍රඥාව වැඩිවීමට බාධා වෙන එකක් නම් දැන් උදාහරණයක් විදිහට ඔන්න අපේ සතෙක් මැරෙනවා කියලා හිතන්න. දැන් තමන් අර සීලය දැඩිව ගත්තොත් වෙන්නේ ඕක ගැන සෑහෙන පසුතැවෙනවා. ඉතින් භාවනා කරන්න ගියාම මතක් වෙනවා මේ සතා මැරුවානේ. දැන් ඉතින් මගේ භාවනාව හරියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අර දැන් අපි සීලය රැකේ භාවනාවට උදව් වෙන්න. හැබැයි දැන් මේ සීලෙම බාධාවත් කරගෙන අපේ හිත විසිරව ගන්න මාර්ගේ වළක්ව ගන්න. අන්න ඒකකොට පේනවාද මේ සීලයම සීලපත පරාමාසයක් වෙලා කියලා. දැන් එහෙම දැඩිව ගන්න හොඳ නැහැ. සත්තු මරණ එකෙන් වළකින එක හොඳයි. මේ සත්තු මරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හරි බැරි වෙලා සතෙක් මරුණොත් ඒක බාධාවත් කරගන්න එපා තමන්ගේ මාර්ගේ වැඩන එකට. ඒක පැහැදිලි ඇති නේද මේ කියන්න හදන පැත්ත?
එමයි සර්. කියන්නේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න තමයි නේස්ස තියෙන්නේ මේ සිල්පද වලට උපාදාන කරන්න ගැටෙන්නේ නැතුව අපේ තියෙන ප්‍රඥාව මතු කර කර දියුණු කරගන්න තමයි. එහෙම තමයි මට තේරෙන්නේ සර්.
ඔව්. ඒ පළවෙනි මුල් තැන දෙන්නවා ප්‍රඥාවට. ඒකට ප්‍රඥාව වඩා ගන්න බැරි වෙනවා සමාධිය අඩුව දකිනකොට. ඒකට දෙවෙනි මුල් තැන දෙන්න වෙනවා සමාධියට. සමාධියත් හදා ගන්න බැයි නම් ප්‍රඥාවත් ඒ දෙක කරන්න බැයි නම් බලන්න ඕන. එහෙනම් මේක සීලේ අඩුවක් හින්දායි වෙන්නේ. එහෙනම් අපි සීලේ පැත්ත ටිකක් හදාගෙන බලන්න ඕන කියන වගේ පැත්තක්. එතකොට අපි හොඳට සමාධියේ ඉන්න කෙනා ඉච්චර ඔය මේ කලබල වෙන්න ඕනේ නැහැ. මේ අද සිල් ගත්තද නැද්ද ඒවා නෙමෙයි. එයාට බලපාන්න. හිත එකඟ වෙනවද නැද්ද? ඊළඟට විදර්ශනය කරන කෙනාට අර දෙකම වැදගත් නෑ. මට මේක සිහිය තියාගන්න පුළුවන්ද, මේක නුවණින් බලන්න පුළුවන්ද නැද්ද කියන එක විතරයි එයාට වැදගත් වෙන්නේ. ඉන්න ඉරියව්වත් ඉන්නේ කොහෙද, මේ කරන්නේ මොකද්ද, රව මේවා නෙවෙයි. අන්න ඒ වගේ ටිකෙන් ටික වෙනසක් වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අර ප්‍රඥාවෙන් දැකීම අවබෝධය තුල එන සීලයක්. එතකොට ඒක දැන් ඔකේ එක සූත්‍රක කියලා තියෙනවා මේ පුද්ගලය හතරක් වර්ග කරලා. හොඳටම සීලය රකින්න කෙනා ඊළඟට සීලය රකින්නේ ඇයි? ඒකෙන් තියෙන ප්‍රයෝජනය මොනවාද? ඒක හේතුවක් දැනගෙන සීල රකින්න කෙනෙක් ඉන්නවා. දෙවෙනි පුද්ගලයා තමයි හොඳට සීල් රකින්නවා. ඒකේ හේතුව දන්නෙත් නැහැ. සීල් රකින්නේ කොහොමද කියලා, සීල කැඩෙන්නේ කොහොමද, ඒ හේතු මොකක්ද දන්නේ නැහැ. හැබැයි හොඳට සීලය රකින්නවා. ඒකේන තුන්වෙනි එක්කෙනා තමයි හරියට පවු කරනවා. ඒ කියන්නේ සීලයක් රකින්නේ නැහැ. ඒ වුණාට එයා දන්නවා සීලය රකින්න හේතුවයි ඒකේ අනුසස් එහෙම දන්නවා. ඒ තුන්වෙනි එක්කෙනා. හතරවෙනි එක්කෙනා සීල කැඩනවා. ඒක ගැන මොකුත්ම දන්නෙත් නැහැ. එතකොට ඔය කට්ටියගෙන් උසස් පිළිවෙල ගත්තාම පළවෙනි දේ තමයි සීලේ අනුසස්. ඒ සීල රැකෙන්නේ කොහොමද දන්න කෙනයි සීලේ රැකෙන කෙනා එයා තමයි උසස්ම. දෙවෙනියට උසස් වෙන්නේ හොඳටම සීල රැකෙන කෙනා නෙවෙයි. සීල කැඩුනත් නමන්නේ ඒක ඒ කැඩෙන්න හේතුව රැකෙන්න හේතුව ඉලකුණක් මොනවාද වෙන්නේ කියලා දැනගෙන ඉන්න කෙනා අර ඒක නොදැන හොඳටම සීලය රකින්න කෙනාට වඩා උසස් කියනවා. දෙවෙනි මට්ටම. අර සීලය රකිනවා ඒ වුණාට ඒක ගැන මුකුත්ම නොදන්න කෙනා වෙතින්නේ තුන්වෙනි එකට. හතරවෙනි කෙනා තමයි අර සීලය රකින්නෙක් නැහැ, ඕක ගැන දන්නෙත් නැහැ කියන මට්ටම. ඒක එක සූත්‍රක තියෙනවා, මට නම නම් මතක නැහැ, කාට හරි මතක නම් ඒක කියන්න පුළුවන් මොකද්ද සූත්‍රය කියලා. එතකොට ඒ වගේ දේ ඈ
මෙගසාලා සූත්‍රයේ තෝර සමාන දෙයක් තියෙනවා. මේ මම ඔය රවි කියපු එක නෙවෙයිනු පුළුවන් මෙගසාලා සූත්‍රය.
වෙන්නේ නැති ඒවා බලන්න පුළුවන්. උත්කලයේ හතර දෙනෙකුට වර්ග කරලා ඒවා විස්තර කරනවා විදිහට මේ මොකක් හරි සූත්‍රය. එතන අදහස් අපි පළවෙනි දේ තමයි සීලය උදව් වෙනවා. හැබැයි ඒක අපි සීලය ඕනට වඩා අරගෙන ඒක මාර්ගයේ වළක්ව ගන්න තරමට මේ සීලබ්බත පරාමාසයක් කරගන්න හොඳ නැහැ කියන එක. ඒ සීලය රකින්නේ මාර්ගයේ සඳහාමයි කියන තැනින් ඒකට අවශ්‍ය දේ ඒ පැත්තෙන් බැලුවහම ඔක ඉතින් ඇත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට සමාදම් වෙන්නේ මොන සීලෙද? මේක සමාදම් වෙන්න ඕන කොහොමද? මේ දවස ගානේ ඕනද? ඒක කතා තියෙනවා. ඉතින් ඕවයි කතා කරන්න ගියාම එක එක මත තියෙනව එක එක්කෙනාගේ. ඉතින් ඒවා එක එක්කෙනාගේ මත මිසක් අපි ඉතින් ත්‍රිපිටකයට ගලපලා බලන එක තමයි හොඳ. ධර්ම අවබෝධයට කොච්චර මේක අදාළද කියන එක. මොකද ඔය සීලය කියන එක එක එක්කෙනාට එක එක විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. එහෙම එක අන්තයකට යන්නත් පුළුවන්. ඒ අන්තය බුදුදහම නෙවෙයි. දැන් වෙජිටේරියන් වීම එක අන්තයක්. ඒක බුදුදහම නෙවෙයි. බේකින් කියන්නේ එහෙම වෙන්නම එපා කියලා කෙනෙක් කියන තිනම් ඇජිටේරියන් වුණාට ගැටලුවකුත් නැහැ. එයාට මාර්ගේ වැහිලා කියලා එකක් නැහැ. හැබැයි ආ ඒක සීලබ්බත පරාමාසයක් කරගත්තොත් ඒකම බාධාවකුත් වෙනවා. අනිත් සිල්පදත් මන් දකින්නේ මේ විදිහට. දැන් අර ඒක පානාතිපාතා කියන එක අපි දරුණුව කෙනෙක් මැරීමේ ඉඳලා ටිකෙන් ටික ගිහිල්ලා මස්කන එක දක්වා ඉතින් කෙනෙකුට යන්න පුළුවන්. ඒක ඉතින් ඒ තම තමන් ඒක තේරුම් ගන්න විදිහක් මිසක් ඒකයි එක්තමට රැකීම නිවන් මාර්ගයට අදාළ දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. ඒක එක එක්ස්ට්‍රීම් එකකට යෑම. මේක මං කියුවේ අර ප්‍රඥාවෙන් බලන්න ඕන කියලා. මේ කියන්නේ එහෙනම් මේ සීලය කඩන්න කියන එකත් නෙවෙයි. හරි. සීලය අනිවාර්යෙන් උදව් වෙනවා මාර්ගය වඩන්න. හැබැයි අපි සීලය විතරක් අල්ලගෙන එතනින් එහාට යන්නේ නැත්නම් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. මේ විදිහට තමයි මට නම් නිකම් මගේ අදහස ඒක පේන විදිහ.
හරි මම ඔය මැද්දට පයින්ද සුක්තා. මේ වයි මට උදව් වෙන තැන් දෙකක් තියෙනවා. මොකද සමහර ලාවට ඔය අපි අතින් සීලේ කැඩිච්චි ඒවා රෝමිය මතක් වෙනකොට දැන් අර දැන් ඉස්සෙල්ලා කතා කරා වාගේ දැන් ඔය ප්‍රඥාව නිසාම ඊට පස්සේ සීලය ඇති වෙන්න ඕනේ. අතෝ සීලය හින්දා ප්‍රඥාව ඇති නොවනවා කියන එකට මට නිතරම මතක් වෙන උදාහරණයක් තමයි ඔය එකක් තමයි අඟුලිමාල. දැන් ඒච්චර වාගේ මානසක් තිබුණ කෙනෙකුට බුදුහාමුදුරගේ ධර්මය අවබෝධ වුණාට පස්සේ තමයි ඔය සීලේ පැත්ත දිනු වෙන්න පටන් ගත්තේ. අනිත් එක්කෙන තමයි අර ආලෝක යක්ෂයා. ඉතින් මම ඔය දෙක මට සීලය බාධාවක් සීලය කැඩුනද මගේ අතින් කියලා හිතනකොට මම ඉතින් ඔය දෙක මතක් කරගන්න. එතකොට අර සමාධිය වඩා ගන්න ටික මට උදව් වෙනවා. මම ඒකයි මේලා ඉතින් හැබැයි හරි පරිස්සමෙන් ඕවා කියන්න ඕන කියලා තමයි ඉතින් අර කිව්වාගේ මේ කියන්න තියෙන ඕක නොදන්න නොහිතන කෙනෙකුට ඕක කවදාවත් කියන්න හොඳ නැහැ. තිරුවන් සරණයි.
ඔය එක හරි. හරි ප්‍රඥාවෙන් බලන්න ඕනේ ඒක. ඔව් වසන්ත.
සෝරි මේ මතකද එදා ඔයා නෝට් එකක් දැම්ම අපේ ડિස්කෂන් එකෙත් බලාගන්න කියලා ස්වාමිනාසගෙනුත් අහමු කියලා මේ මම එදා සවන් සුද්දසේ දේවහාම දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච ඒ ආර්ය වහන්සේලාගේ අතින් නම් පංචිත පද කැඩෙන්නේ නැහැ මයි කියලා මතකද රවි ඔයා මට වාට එවුවා කියලා මේ කවුද මහත්මයෙක් කිව්වා ඒ ඉතින් ඒක මතකයි වා මට මතකයි ඒක දැම්ම මේක වාට එහෙම සිද්ධිය මතකයිද අපි මේක ඩිස්කස් කරන එකේදී
නෑ ඔයකේ දැන් හදන්නද කියන එක නිමෙන්නේ නැහැ කරුණ හරි
ඒක හරි ඔනේ ඒක ඔයා ඔයා මම ප්‍රශ්නේ දැනගෙන ඉන්නේ නැව හරියට ඒක අහුව දවසක් අපි මේ සෞඛ්‍යසස විස්තර මෙහෙකදීම මේ අනුමුදස්සි ස්වාමීන් වහන්සේගේ සමිමාස මෙහෙම වෙනවද කියලා. ඒක නම් කිව්වේ මේ විදිහටයි. දැන් අරහතන සූත්‍රයේ ශ්‍රණි ගාථාවක් තුලසින ගාථාව කිංචාසුතෝ කම්මං කරෝති පාපකං කියලා. එතකොට අහුවාම ස්වාමීන් වහන්සේ එක දෙලම කිව්වේ මහත්ව ඉත ඉස්සලා උදින් කියන ගාථාව මොකද්ද? සහ වස්ත දස්සන සම්පදා. කායස ධර්මාජ හිතා බවති. ඒ කියන්නේම මේ සෝතාපට්ටි සෝතාපට්ඨන වෙච්ච උතුමන් වහන්සේ ගැනමයි කිව්වා. එයා අතින් කැඩෙන්න ඔය අනුපද සිල් පද සිල් අනුපද සිලන් හැම ඒවා කැඩෙන්න හැකියාවක් තිබුණොත් ඒව වහාම මෙව කරගන්න. ඒකෙන් තේන්නේ ඒකෙන් කැඩුනොත් එහෙම ඉක්මනටම ඒක මේ හදා ගන්නවා කියන එක තමයි මේ උන්වහන්සේ මේ පිළිතුරු දුන්නේ. අපිට සාමනාසි කියේ ගැරන්ටි කරන්න බෑ මේ මෙහෙම සෝතාපන්න වෙච්ච කුණ්‍යන්දාට ඒ වගේ කෙනෙකුටත් කැදෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ධර්මයට අනුව මෙහෙමයි තියෙන්නේ කියලා උන්වහන්සේ ඒකට පිළිතුරු දුන්නා. මට මතක නැහැ කොයි සාකච්ඡාවද කියලා.
ඔව් ඒක මට මතකයි ඒ සාකච්ඡාව. ඒක මේ අපි මේක මතු කර කර යහුවා. ඉතින් තමයි මේ ඒවා දැන් ඒ දහමට ගලපලා බැලුවහම මේ පේනවා මේක ඕනවට වඩා මේ ගන්න ඕන එකක් නෙවෙයි කියලා. ඉතින් ඒක පරිස්සමින් ගන්න කියන්නේ ඕක දැන් සමහරව යහුණ ගමන් හිතනවා මේ කියන්නේ මේ සිල් රකින්න එපා කියනවායි වගේ කතාවක්. ඒක නෙවෙයි මේ කියන්නේ. අපි කියන්නේ රකින්න සීලේ අවබෝධයක් ඇතුව මේ මාර්ගයට බාධා වෙනවා නම් ඒක හදා ගන්න රකින්නවා නම් ඒක එතකොට අපිට කියන්න වෙන්නේ ආර්යකාන්ත සීලය කියලා. එතනින් මෙහා මේ හොඳට සිල් රැකකට ඉතින් අර අපි කියන්නේ අර බුද්ධ කාලයේ බුදුහාමුදුරන්ට කලිනුත් සිල් රැකපු අය හිටියා. හැබැයි මාර්ගඵල ලැබුණ නැහැ කියලා ඒ සීලය. අන්න ඒක ටිකක් තේරුම් ගන්න ඕනේ. ඒත් අපි යම් කිසි සීලයක් රකිනවා නම් මාර්ගඵල සඳහා රකින සීලය තමයි උසස් වෙන්නේ. අනිත් ඒවා ඉතින් මෙහා ඉතින් ලෝකෙට අයිති දේවල් ලබා දෙන මට්ටමේ එකක් විතරයි. එහෙම තේරුම් ගත්තහම ඒක ඇති කියලා මම හිතන්නේ. ඒකේ මේ ඔකේ මම ප්‍රවස්පත්තක් හිතන්න දැන් අර සීලය කියන එකේ දැන් නිවනට නැත්නම් සෝවන් වෙන්න මෙන්න මේ සීලය අවශ්‍ය කියලා එහෙම වෙන් කරලා නැහනේ. දැන් හාමුදුරුවරුන්ට නම් ඒ උපසම්පදා සීලය. ගිහි අයට නම් පංච සීලය වගේ නේ අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ. එතකොට එතනත් තේරුම් ගන්න මේක එහෙම වර්ග කරන්න බැරි වෙනවනේ මේ මේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ කට්ටියකට මේ වගේ සීලයක් ඕන කට්ටියකට මෙහෙම අඩු කරලා තියෙන්නේ ඇයි කියලා. ඉතින් ඒක ඒ මාර්ගයට අදාළ වෙන්නේ කොහොමද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ.
ඔබතුමා මේ විඥානය ගැන හොඳ ඇනලිසිස් එකක් කරා මේ පෞගේ දේශනාවක. ඒ ගැන මතක් කරන්න පුළුවන් වේද? මම කතා කරන්න කැහෙනවද?
ඇහෙනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් ආවොත් තමයි කතා කරන්න පුළුවන්.
එතන කතා වුණේ මේ අර චක්කු විඥානේ නැත්තම් ඒක විපාක විඥානයක් නිසා පිටිකල සුදු මොනවා තහඳුරු ඒක කේවේක විපාක විඥානයක් කියලා. දැන් මුතුමා කියන්නේ විපාක විඥානේ වුණත් ආර්ය මාර්ගයට එනකොට ඒක විඥානේ විඥානයක් නයි. ඒක ඒකෙන් කරන්නේ ස්පර්ශ මේ ආයතනය දෙකට කඩලා පෙන්වන එක කියලා ඒක. අන්න ඒක තේරුම් ආචාර්යයන් කතා කරොත් හොඳයි කියලා හිතනවා.
විඥානය කොයි විදිහට වර්ග කළත් විඥානයේ ලක්ෂණ ටික තමයි එකක්. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ විඥානය මායාකාරය කියලා. මාය උපමංච විඥාන. විඥානය උපමා කරලා තියෙන්නේ මායාකාරයට. එතකොට අපි මේ විඥානේ මායාකාරී ස්වභාවය මොකද්ද මායාව කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට එක මායාකාරී ස්වභාවයක් තමයි අපිට ඔය දෙපැත්තක් බෙදලා පෙන්වන එක. අජත්ත බහිද්ද කියලා දෙපැත්තක් හදලා පෙන්නනවා. මේක අපිට ඔය ආයතන විඥාන හැම එකේම එහෙම තියනවා නේද? ඇහැයි රූපෙයි අජත්ත බහිද්ද කියලා බෙදලා පෙන්නනවා චක්කු විඥානෙන්. කනයි ශබ්දෙයි කියලා බෙදලා පෙන්නනවා සෝත විඥානෙන්. ඒතට ඒක අජත්ත බහිද්ද දෙපැත්තක් කරලා පෙන්නන ගතියක් තියෙනවා විඥානේ. ඒක හැබැයි පවතින ඇත්ත නෙවි. ඒක විඥාණයෙන් කරන මායාවක්. තතර මැජික් කාරයගේ වැඩක් තමයි මේ මේ මෙහෙම දෙපැත්තක් තියෙනවා කියලා පෙන්නන ස්වභාවය. ඒක එහෙම පෙන්눔 කළා කියලා ඒක බාර ගන්න ඕන කියලා කන්නේ නෑනේ. දැන් මැජික් කාරේක් මැජික් පෙන්නුවට රැවටෙනවද නැද්ද කියන එක ඒක දිහා බලන අයගේ වැඩන්නේ. අපි මැජික් කාරයට බැනලා වැඩන්නේ නෑ. ඒක රැවටෙනවද නැද්ද කියන පැත්ත තමයි හදා ගන්න තියෙන්නේ. රැවටෙන පැත්ත තමයි යෝනිසෝමනසිකාරේ. රැවටෙන්නේ නැති පැත්ත යෝනිසෝමනසිකාරේ. ඒකට දෙයක් ඉපදුනොත් ඉපදුනේ කොහමද කියලා ඇත්ත ඇති හැටියට බලන්න පුළුවන් මේ යෝනිසෝමනසිකාරයෙන්. හැබැයි සාමාන්‍ය කෙනා ඉන්නේ අයෝනිසෝමනසිකාරයෙන්. හටගත්තේ කොහමද කියලා ඇත්ත ඇති හැටියට දකින එක තමයි යෝනිසෝමනසිකාරය. ඒක එතකොට ඒක ආර්ය දර්ශනේ පෙන්නලා තියෙනවා. විඥාණයෙන් දැන් චක්කු විඥානයේ කෘත්‍යකුත් ඇත්තටම කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා, මායාකාරී ස්වභාවයකුත් තියෙනවා. එතකොට ඇත්තටම කරන්න පුළුවන් දේ එතන අපි විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය කියලා ගත්තොත්, දිට්ඨ කියන ස්වභාවයක්, දැකීමක් කියන ස්වභාවයක් කියන එක තමයි එයාගේ කෘත්‍යය. එයාගේ මායාව තමයි දැකීමට අමතරව දකින දේකුත් තියනවා, දකින කෙනෙකුත් ඉන්නවා. නැත්නම් එයා අජත්ත බහිද්ද වෙන් කරනවා. අර පැත්තේ රූප තියනවා, මේ පැත්තේ ඇහැ තියනවා කියලා පෙන්වන මායාකාරී ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක ඕකේ අපි ඇත්ත දකින කෙනා, ආයතන පිරිසිඳ දකින කෙනාට නුවණක් එනවා. මේ ඇහැ කියන එකවත් අජත්ත ඇහැ, ඒ දැනගන්න රූපේ බහිද්ද රූපයවත් දැකීම කියන සිද්ධියට අයිති කරුණක් නෙවෙයි. දැකීම කියන එකට ඇහැ කියන එක අයිතිත් නැහැ, රූපය කියන එක අයිතිත් නැහැ. ඒ විඥාණයෙන් කරපු මායාවක් තමයි එහෙම දෙන්නේක් ඉන්නවා. දෙකත් බෙදලා පෙන්නන ස්වභාවය. ඒකට ඒක දැන් ඒ සම්බන්ධව ඊළඟට මන ආයතනෙන් හිතනකොට අර මායාව ඇත්තක් කියලා අරන් හිතන්නත් පුළුවන්. නැත්නම් මායාව මායාව විදිහට දකින විදිහට මානසිකරණය කරන්නත් පුළුවන්. ඒ දෙකෙන් වෙන් වෙනවා ඒක. යෝනිසෝ මනසිකාරයද යෝනිසෝ මනසිකාරයද කියන එක. ඒකට අපි ආර්ය මාර්ගය සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ වෙන්නේ යෝනිසෝ මනසිකාරී. පෘථග්ජනයාගේ වෙන්නේ ආයෝනිසෝ මනසිකාරී. එහෙනම් මේ පැත්තේ තියෙනවා අරහේ ඇහෙන් දැනගන්න රූප තියෙනවා කියලා. එක්කෝ අභ්‍යන්තර පැත්ත අල්ල ගන්නවා, එහෙම නැත්නම් බහිද්ද පැත්ත අල්ල ගන්නවා පෘථග්ජන මනස. දහමක් අහලා තේරුම් ගත්ත කෙනා එතනින් එහාට යනවා. අපි දැන් අහලා තියෙන දහමානුව අර දිත්තේ දිත්තමත්タン වලට ටිකක් හරි කිට්ටු වෙන්න නම් දැකීමට අමතරව දෙකපු දෙයක් පණවන්නත්ද, ඒ කියන්නේ බාහිරෙන් දෙයක් පණවන්නත්ද, ඊළඟට දෙකපු කෙනෙක් මේ පැත්තෙන් පණවන්නත්ද අජ්ජත්යක්. ඒක අර කාලකාරාම සූත්‍රයේ අතරාකාර මඤ්ඤණාවක් ගැන කිව්වනේ. දැකීම කියන එක පිරිසිඳ දැකීම තුල තථාගතයෝ දැකීමක් මඤ්ඤණා කරන්නෙත් නැහැ, නොදුටුවක් මඤ්ඤණා කරන්නෙත් නැහැ, දැකපු දෙයක් මඤ්ඤණා කරන්නෙත් නැහැ, දැකපු කෙනෙක් මඤ්ඤණා කරන්නෙත් නැහැ. දත්තා දත්තබ්බන් කියනකොට දැකීම කියන එකවත් නොදැකීම කියන එකවත් දැකපු දෙයක්වත් දැකපු කෙනෙක්වත් ඔය හතරම මඤ්ඤණාවක්. ත්‍රි මඤ්ඤණාවකට අහු වුණා නම් විඥානේ මායාකාරී ස්වභාවය. ඒක තමයි ඉතින් සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ. තථාගතයෝ න මඤ්ඤති කියන පැත්තෙන් අපිට කියර කොතෙන්ද යන්න ඕන කියන එක ගැන අදහසක් ගන්න වෙනවා. ඒක අපි මේ මායාකාරී විඥානයේ ඉඳලා මායාවට අහු නොවන මට්ටම දක්වා හිත දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන නුවණක් ගන්න එක උදව් වෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ විඥානයට කියන්න තියෙන්නේ. තේ නමඤ්ඤති කියන මට්ටමට එනකොට විඥාණයට මුකුත් පෙන්වන්න බැරි වෙනවා. අනිදස්සනයි කියන මට්ටම. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ උපවං. එත්තනාමංච රූපංච අසේසං උපරජ්ජති. එත්ත දීගංච. අස්සංච අනන්තූලං සුභසුභං. එතකොට එතන දිග කොට මේ සියුම් ගොරෝසු සුභ අසුභ කතාවක් පැනවෙන්නේ නැහැ. නාම රූප පිහිටන්නේත් නැහැ. කොයි වෙලාවද ඒ අනිදස්සන විඥානේ එතෙන්දී සතර මහා ධාතුවට පිහිටන්නත් බැ. එත්තාපෝච පඨවි තේජෝ ආයෝ නගාදති කියන ස්වභාවය. ඒ මට්ටමේදී සතර මහා ධාතුවක් ගැන කතා කරන්නත් බැ. කියන්නේ අදාළ නැහැ. පිහිටන්නේ නැහැ. දිග කොට සුභ අසුභ සියුම් ගොරෝසු කතාවක් පිහිටන්නේත් නැහැ. පඨවි ආපෝ තේජෝ ආයෝ ස්වභාවයක් ගැන පිහිටන්නේත් නැහැ. නාම රූප ගැන ඒ කතාවකුත් නැහැ. මොකද විඥානය අනිදස්සනයි. ඒක විඥානය කියලා කතාවකුත් නැහැ ඇත්තටම. අනිදස්සන විඥානයේදී ඒක මම පෙන්වන්නේ අර විඥානය දැන් කණ්ණාඩියක් නම් නාම රූපේ ඔකේ ප්‍රතිබිම්බය වගේනේ. පිළිඹිඹු වෙනස් ස්වභාවයේනේ නාම රූපේ කියන්නේ. විඥානය කණ්ණාඩිය නම් පිළිඹිඹුව තමයි නාම රූපේ. දැන් පිළිඹිඹුවක් ඇති නොවනවා නම් කණ්ණාඩියක් පනවන්න පුළුවන්ද? දැන් අපේ බිත්තියක් වගේ එකක් නේ පිළිඹිඹුවක් නැත්ති ප්‍රතිබිම්බ හැදෙන්නේ නැbitti. ඒකට අපිට කණ්ණාඩියක් පැනවෙන්නේ නැහැ. අය බැරි වෙලාවත් ওই බිත්තිය ටිකක් පොලිෂ් කරලා නිකන් මොනවද ප්‍රතිබිම්බ හැදෙන ගානකට ගත්තොත් එහෙම බිත්තිය එතකොට කණ්ණාඩියක් වෙනවා. අන්න කණ්ණාඩියට උපත ලැබෙනවා. ඒ කියන්නේ විඥාණය උපත ලැබෙන්නේ දර්ශනය කරන නාම රූප ගතිය නිසාමයි. නාම රූපෙන්තරෝ විඥාණයක් ගැන කතා කරන්න බෑ. විඥානේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ ඔය දර්ශනය කරන මට්ටම එතකොට උපදින්නේ නැහැ. විඥානේ කියන්නේ දැනගන්න ගතිය නම් දැනගන්න ගතියක් තියෙන්නේ දැනගන්න ස්වභාවයක් තිබුණොත් විතරයි. දැනගන්න ස්වභාවයෙන්තරෝ දැනගැනීමක් ගැන කතා කරන්න බෑ. ඒක අනිදස්සන විඥානේ කියන එක නමට කිව්වට ඒකට විඥානේ කියලාවත් පනවන්න බැරි මට්ටමක් එතකොට. අපි ඉන්නේ විඥානේ නාම රූප පෙන්නන මට්ටමේමයි. රහතන් වහන්සේගේ විඥානේ නාම රූප පිළිඹුව ඇති නොවන ස්වභාවයක්. ඒක තමයි අර ශුන්‍යතා විහෙරණින් ඉන්නවා කියන්නේ. අපේ අවිද්‍යාවෙන් හදන ලෝකෙන් අවිද්‍යාව දුරු වන මනස ශුන්‍යයි. අවශ්‍ය වුණත් ඒක හදලා බලනවා මිසක් ඇත්ත තත්ත්වේ ශූන්‍යයි. දැන් කවුරු හරි මනා හරි ඇහුවොත් ඒක මෙහෙම වෙනවා කියලා නිකන් උපද්දලා බලලා ඒක ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මේ يعني සාමාන්‍ය තත්ත්වේ රූප හැදෙනවා නෙමෙයි. සාමාන්‍ය තත්ත්වේ ඒවා නොහැදෙන මට්ටම උත්සාහයක් කරන් උපද්දලා තමයි බලන්න මේ. දැන් අපි ලෝකේ පරිහරණය කරන්නේ උපද්දලා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට හිතන්නේ තියෙන ලෝකේ අපි අත්දකිනවා කියලා. ඒ වුණාට ඇත්ත තත්ත්වයක් ගත්තොත් ලෝකයක් උපද්දලයි පරිහරණය කරන්නේ. අය උපද්දන්නේ අවිද්‍යාවෙන් කියන නුවණ අපිට නැහැ. ඒක තමයි පුතග්ජන මනසේ ස්වභාවය. අපි ප්‍රකට යන ස්වභාවයේ ඉඳලා ආර්ය දර්ශනයට එන්න තමයි දහම නුවණින් විමසන්න ඕන, අහන්න ඕන. ඊළඟට ඒක භාවිතා කිරීම තුළ යන්න ඕන කොහෙටද කියලා නුවණක් එනවා. මොනම් පැත්තකටද ප්‍රේ ප්‍රඥාව වඩන්න ඕන. මේ ආයතන ගැන බැලීම තුළ ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා නිකන් දල අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගන්න මේකේ විඥානේ මුලා කරන ස්වභාවය අඳුර ගන්න වෙනවා. මුලාව මොකද්ද? ආගේ ඇත්ත හැකියාව මොකද්ද කියන දෙක වෙන් කර ගන්න වෙනවා. එතකොට ඔය විඥානයක් ඇති වෙන්නේ ආයතන හයෙන්නේ. රස කන නාසය දිව ශරීරය මනස කියන සලායතනේ නිසානේ විඥානයක් හට ගන්න පුළුවන්. ඒවයි ඇත්තට කෘත්‍ය තමයි අපිට හික්මෙන්න තියෙන තැන තමයි දිට්ඨ සුත මුත විඥාත. ඊට අමතරව මොනවාම හරි දානවා නම් ඒක අපි අවිද්‍යාවෙන් එකතු කරපු දෙයක් කියන එක තේරුම් යන්න වෙනවා. දැකීමට අමතරව රූපයක් දැම්මනම් ඒක අපි එකතු කරපු දෙයක්. දැකීමට අයිති නෑ. දැකීමට අමතරව ඇහක් දැම්මනම් ඒකත් අපි එකතු කරපු දෙයක්. ඒක ඇහි රූපේ කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු ස්වභාව දෙකක්. දැකීම කියන සිද්ධියට ඒ දෙක අයිති නෑ. ඇසීම කියන සිද්ධියේදී ඇසීම කියන ස්වභාවයට ශබ්දය අයිතිත් නැහැ, කන අයිතිත් නැහැ. ඒ දෙක අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි එකතු කරන්නේ. ඊළඟට නාසයට දිවට කයට කියන තුනම එකට ගන්න. ඒ තුනෙන්ම දෙන්න පුළුවන් දැනීම විතරයි මුත කියන එක. මුත කියන ස්වභාවයේ අර අජත්ත බහිද්ද කතාවක් නැහැ. නාසයයි ගන්ධයයි කියලා දෙපැත්තට බෙදීමක් නැහැ. දිවයි රසයි කියලා දෙපැත්තට බෙදීමක් නැහැ. කයයි ස්පර්ශයයි කියලා දෙපැත්තට බෙදීමක් නැහැ. දැනීමක් කියලා හික්මෙන්. මුත. මුත කියන්නේ දැනුණා විතරයි. ඒකේ මනසට යනකොට විඤ්ඤාප දැනගත්තා. මේ ස්වභාව හතර ඔක තමයි ඇත්ත ස්වභාවය. ඔතන අපි නැති නිසා අපි අර අජත්ත බහිද්දේව හද හදා එකතු කරනවා. මේ අර ලෝකයක් හදලා එකතු කරනවා. ඒක වෙන්නේ අර විඥානේ මායාකාරී ස්වභාවය. ඒක අපි අහු වෙනවා ඒක ඇත්ත කියලා. විඥාණයෙන් පෙන්නන මායාව ඇත්ත කියලා පිළිගැනීම තුළ තමයි ලෝකයක් හැදෙන්නේ, ලෝකෙට අහු වෙන්නේ, ලෝකය බාරගන්න නැත්තම් උපාදාන කරන්නේ. ඒක තමයි දුක කියන්නේ. ඒතොයි දිට්ඨ සුත මුත විඤ්ඤාත වලට අමතර මොනවාම හරි හැදුවනම් දැම්මනම් ඕක තමයි දුක කියන්නේ කෙටියෙන් කිව්වොත්. ඒතොර තේරෙයි මේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වේ ඇයි කියලා. මොකද අර එකතු කරන ඒවා පංච උපාදානස්කන්ධ. ඒක දුක. ඒවා මේ මූලික ස්වභාවයට අයිති දේවල් නෙවෙයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරට අයිති දේවල් නෙවෙයි. ඒ අපි එකතු කරන දේවල්. ආ එතන දැන් ස්කන්ධ කියද්දී රූප වේදනා සංඥා සංකාර විඥානනේ. ඒකට රූපස්කන්ධය කිව්වොත් අපි දන්නවා දැන් ඈ ඇහැ දැකීම කියන සිද්ධියේදී රූපස්කන්ධය වෙන්නේ ඇහැයි රූපෙයි. ඇසීම කියන සිද්ධියේදී රූපස්කන්ධය වෙන්නේ කනයි ශබ්දයයි. අනිත් දේවල් ඔක්කොම මේ නාම ගණේටනේ යන්නේ. රූපස්කන්ධයට පැනවෙන්නේ ඔය අජත්ත බහිද්ද ආයතන දෙක. ඒක ඇහැ කන නාසය දිව ශරීරය කියන පහේම රූපස්කන්ධය කියන්නේ ඔය අජත්ත ආයතනේ බහිද්ද ආයතනේ. එතකොට රූපස්කන්ධයක් තියෙනකොට දැන් එතනම පේනවනේ අජත්ත බහිද්ද. ඒ වගේ දුර ළඟ ඕලාරික සියුම් හීන ප්‍රණීත අපි මේ අර කැමති ඒවද අකමැති ඒවද. ඒ වගේම ඕවා අතීත ඒවද අනාගත ඒවද වර්තමාන ඒවද. එතකොට ඔන්න ඔය 11 ආකාරයෙන් යමක් පනවනවා නම් ඒකට දැන් රූපයක් පැනෙවුවා නම් ඒකට කියනවා රූපස්කන්ධය කියලා. ඔය 11 ආකාරයෙන් වේදනාවක් පැනෙවුවා නම් ඒකට කියනවා වේදනාස්කන්ධය කියලා. ඒ වගේ සංඥා සංකාර විඥාන කියන ඒවා 11 ආකාරයෙන් එකකට වැටුණා නම් ඔන්න ස්කන්ධ හටගත්තා. ඒකට ඒ ස්කන්ධ හටගත්තේ දැන් අන්න සිහිය නුවණ නැති හින්දා නේද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මට්ටම අඳුරගෙන නැහැ. ඊට අමතරව පනෝපු දේවල් නේද ඔය ස්කන්ධ උනේ. ඒකට ඒ ස්කන්ධ බාර ගැනීම තමයි උපාදාන ස්කන්ධ. ඕක තමයි දුක කියන්නේ. දෙක්ක සුතමත විඤ්ඤාත හතරෙන් නැවතුනේ නැත්නම් සකස් උනේ දුක. ඊට වැඩිපුර මොනවා එකතු කළත් ඒ දුක. එතන එතකොට ස්කන්ධ කියනකොට රූපස්කන්ධය කියන්නේ 11 ආකාර රූපයක් තියෙනවා නේද? ඒක රූපස්කන්ධය. වේදනා ස්කන්ධය කියන්නේ 11 ආකාර යම්කිසි වේදනාවක් තියෙනවා නේද? ඒක වේදනා ස්කන්ධය. එයාගේ 11 ආකාරයේ කොහේ හරි තැනකට වැටෙන සංඥාවක් තියෙනවා නේද? ඒක සංඥා ස්කන්ධය. එයාගේ සංඛාර විඥාන. 11 ආකාර කොහාට හරි වැටෙන එකක් තියෙනවා නම් අන්න ඒ ස්කන්ධේ පහළ වුණා නිකම්ම ස්කන්ධේ පහළ වුණා නෙමෙයි උපාදාන ස්කන්ධ පහළ වුණා. ඕක තමයි කෙටියෙන් කියනවා නම් දුක කියලා සංකීත වෙන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියන්නේ. ඒක වෙන්නේ ආයතන පිරිසිඳ දකින්නේ නැති හින්දා. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරුව කියන්නේ මේ ආයතන පිරිසිඳ දකින්නේ නැතුව නිවනක් පණවන්නේ නැහැ. එහෙම නැත්නම් ආයතන ගිනි අරන් තියෙන්නේ. ඇයි මේ දුක සකස් කරනවා? ස්කන්ධ පනවනවා කියන්නේ දුක සකස් කරනවා. ඒකෙන් බේරෙන්න නම් හික්මෙන්න කියනවා ditta sutamuta විඤ්ඤාත විදියට. එසේනම් බාහිය මෙසේ හික්මේ ඇයිද? එහෙනම් මාළුන් කෙපුත්ත මෙසේ හික්මෙන්. එහෙමනේ දේශනා කරන්නේ දෙන්නට. ඊට පස්සේ තමයි කොහොමද හික්මන්නේ? දෙත්තේ සම්ත්තම් භවිෂ්‍යති. එහෙනම් හික්මුණොත් එදෙනාට කියනවා ඔබ එයින් පිහිටන්නේත් නැහැ, එහි පිහිටන්නේත් නැහැ, මෙහි පිහිටන්නේත් නැහැ, ওই දෙක අතර පිහිටන්නේත් නැහැ කියලා. කරන්න එතෙන්ට යන්න නම් මොන වගේ වැඩ පිළිවෙලකද 얘 දෙන්න ඕන කියන එක තමයි අපි අඳුර ගන්න ඕන. ඒ වගේ ගැටලු තියනවා නම් අහන්න ඔබට ගලපෙන්නේ නැති හරි තව පැහැදිලි කරගන්න ඕන හරි. නම් නොයේ ඔතෙන්ට යන්න සඳහා තමයි අපි සීලයක් රකින්න ඕන. එතකොට ඒක ආයතන සංවර්ධ සීලය, ආරකාන්ත සීලය වෙනවා. ආයතන ගැන ඇත්ත දැකීම තුල. නැත්නම් වෙන්නේ අපි අර බලෙන් යටපත් කරන එකක් විතරයි. ඒක බලෙන් යටපත් කිරීම සමාධියට උදව් වෙන එකක් විතරයි. ප්‍රඥාවෙන් දැකීම තුළ ඇත්ත දැකීම තුළ වෙන සංවරේ ඊට වඩා වෙනස් පැත්තක්. ඒකයි ආර්ය. ඒ කියන්නේ නිවන් පිණිස පවතින ආර්ය සංවර, ආයතන සංවර සීලය වෙන්නේ. දැන් අපිට දකින්න පුළුවන් නම් මේ ඇහෙන් ඇහැට අරමුණු වෙන්නේ චිත්‍රයක් විතරයි. ඇහැ උපද්දලා දෙන්නේ චිත්‍රයක් විතරයි. ඊට වඩා දෙයක් නැහැ. චිත්‍ර සටහන. දැස් දෙක අරගෙන Tamanට පුළුවන් නම් නිකන් හිතන්න මේ පේන්නේ නිකන් චිත්‍රයක් විතරයි. එතකොට ඔකේ මොකුත් පනවන්න යනවාද? ඒ කියන්නේ අර චිත්‍රපටියක් බලනවා වගේ ස්ක්‍රීන් එකේ චිත්‍රයක් වැටිලා. ඒ ස්ක්‍රීන් එකේ වැටුණේක දකින්න පුළුවන් මිසක් ඊට වඩා කිසිම දෙයක් ඒක කරන්න බෑනේ. අල්ලන්න බෑ, රස බලන්න බෑ, ගඳ සුවඳන්න නෑ. සතහන් මාත්‍රයක් විතරයි. ඊට වඩා දෙයක් බවට පත් කළා නම් ඒක අපේ අවිද්‍යාව මතම පනවපු ස්කන්ධ. එයාට තමයි ලෝකය කියන්නේ නැත්නම් දුක කියන්නේ අවිද්‍යාවෙන් කරන සංස්කාර. නෑ අවිද්‍යාවෙන් කරන සංස්කාර ටික අඳුරගන්න තව විදිහක් තමයි මේ ditta suta muta viññāta වලින් නැවතුණාද නැද්ද? නැතුනේ නැත්නම් අවිද්‍යාපච්චා සංකාර ගොඩකට අහුවෙලා.
ඊයේ කතාවේදී අර පටිච්චසමුප්පාදය ගැන කතා කරන සංස්කාර කරුණා කියලා කියන්න පුළුවන්ද රූප හැදෙන්නේ කොහොමද කියලා සංස්කාර වලින් රූප ඇති වෙන්නේ
දැන් රූපය කියන්නේ සංස්කාරයක් කියලා පේනවද දැකීම කියන එකට රූපය අයිති නැහනේ රූපය කියන්නේ එළියේ තියෙන රූපය හරි ඇහැ කියන රූපය හරි අජත්ත බහිද්ද රූප දෙකම දැකීම නෙමෙයි ඒ නැත ඉඳලා විද්‍යාවෙන් කරන සංස්කාරය දැසීම මතත් කණයි ශබ්දයි කියන දෙක නපහ රූපස්කන්ධය ඒක සංස්කාරයක් විද්‍යාවෙන් කරන සංස්කාරයක් වෙන්නේ ඇසීම කියන සිද්ධියට ඒ දෙකයි තියනේ අපි ඇසීම ගැන කල්පනා කරන්න ගිහින් තමයි හිතන්නේ ආ ඇහෙන්න නම් සද්දයක් එළියෙන් එන්න ඕන මෙහෙන් ඇහෙන කණක් තියෙන්න ඕන ඇසීම කියන සිද්ධිය නෙවෙයි මේක අපි කල්පනා කරලා එකට එකතු කරපු දේවල් පිටේ සුප කියන එකට අයිති නෑ අපි කල්පනා කරලා එකතු කරන ඒවා කණයි ශබ්දේ කියන්නේ අපහ රූපස්කන්ධය. ඔගේ නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි කියන ඒවා රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය කියන්නේ අවිද්‍යාවෙන් කරන සංස්කාරයක්. කර රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. රූපේ රූපේ පිණිස අபிසංස්කරණයක් කරනවා. අභිසංස්කරණයක් කියන්නේ හිතෙන් සකස් කරගිනක්. අපේ ලෝකෙට අයිති පුරුද්දට අපිට හිතෙන්නේ නෑ නෑ ඌවත් කියනවාමයි මේ ලෝකේ තියෙන දේවල් අපි හදපු දේවල් නෙවෙයි. දැන් නුවණ එන්න ඕන අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියන්නේ.
තව දෙයක් තියෙන්නේ දැන් කෙනෙකුට තියෙන මේ හතර මහා භාවත කියන එක ලෝකේ බාහිරව තියෙනවා කියලා අදහසක් තියෙනවා. ඒක සත්‍යයක් නෙවෙයි. මොකද ඒක අපි හිතෙන්ම හදාගත් දෙයක්. ඒක නෑමක් කියන්න පුළුවන්.
අපිට එළියේ රූපයක් තිබුණොත් නෑ අපි ඒක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා හිතන්නවෙන්නේ. රූපයක් පැනෙන්නේ. සතර මහා ධාතුව තියෙන තැනක මේක මෙහෙම පේනවා කියලා න හිතනවා. හැබැයි අපි රූපයක් පැනෙන්නේ නැත්තම්, ඒ කියන්නේ දැන් අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන තාක්කල් උට හිතන්න පුළුවන් ওই බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුනේ. අපි දන්නවනේ ඒක ඇත්ත තත්ත්වෙ නෙවෙයි කියලා. බල්ලා ඉන්න තාක්කල් සතර මහා ධාතුවක් ගැන කතා කරත හැකේ මේ දවසක දැක්කොත් බල්ලා සකස් කළේ අවිද්‍යාවෙන් කියලා. එදාට පේනවා බල්ලා හැදුන සතර මහා ධාතුවත් ඒ අවිද්‍යාව තියනකන් විතරක් කතා කරන්න පුළුවන් දෙයක්. බාහිරෙන් කතා කරනවා නම්. එතකොට පේනවා මේක හේතුවක් ඇතිකල්ලි පනවපු දෙයක්. අවිද්‍යාව තියෙනකම් ඵලයේ තියෙන රූපේ තියෙන රූපේ කියවම් බල්ලා වෙන්නත් පුළුවන් නැත්නම් ටිකක් භාවනා කරලා බල්ලෙක් නෙමෙයි සතර මහා ධාතුව කියලා කියනවා වෙන්නත් පුළුවන්. ඒ දෙකම රූපෙට අහු වුණා. ඒ රූපේ හරි සතර මහා ධාතුව හරි ගැන කතා කරන්න පුළුවන්. රූපේ පනවන තාක්කල් පමණයි. රූපේ පනවන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයෙන් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඒතර අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙන රූප තියෙනවා. අවිද්‍යාව දුරු වුණාම ඒකෙන් එතර වෙනවා. රූපේ ඉක්මව යනවා. ඔය ධර්මතාවය දකින්නකොට රූපය ඇත කියලා කියන්නෙත් නැහැ, නැත කියලා කියන්නෙත් නැහැ. මේ දෙකම අදාළ නැහැ. මේ ඇතිකල්ලි මේ වේ. මේ හේතු තියෙනකොට ඔය ඵලය තියෙනවා. මේ හේතු නැත්තම් ඵලය වෙන්න බෑ කියන ධර්මතාවය.
අපිට පතවි කියලා අපිට අපි මේ බිම ගන්න පටවි කියන රූපේ ගන්න පටවි කියලා. එතකොට ඒක අපි දැනගන්නේ කොහොමද? එක එක තත්ත්ව වලින් අපි ඒ ගැන මඤ්ඤණ කරන්න ඇති. යමක් කියන්නේ
දැන් වීදිනකොට ඔන්න පොළවේ කකුල වදිනවා. පොළවක් තියෙනවා, කකුලක් තියෙනවා කියන මට්ටමේ මානසිකත්වයක් තිබුණා. පොළවේ වැඩිපුර තියෙන්නේ පටවි, කකුලේ වැඩිපුර තියෙන්නේ පටවි. පටවිය ගැටුණා. අපි ආයතන මුලාවකින් නම් පොළව කියන එක සකස් කළේ කාය ආයතනයයි මන ආයතනයයි වැඩ කරන තැනක. කාය ආයතනෙන් දැනීමක් දුන්නා, මන ආයතනෙන් කල්පනා කළා. කල්පනා කරන ටික කාය ආයතනෙට අයිති නෑනේ. දැනීම දුන්නාට පස්සේනේ කල්පනා කරා. මේ දැනීම කියන එකේ රූපත් නෑ. දැනීම කියන මට්ටම දැනීමක් විතරයි. ඒකේ තවට අජත්ත බහිද්ද පැනුවේ නැත්තම් කල්පනා කරලා දැනගත්තු සීරම ඉතින් මේ හිතෙන් හදලා හිතෙන් දැනගෙන මේ හිත ඇතුලේ ගතියක් මේසක් එළියේ තියෙන්න බෑනේ. මේ සිතීම සිතීමක් විතරයි. මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගන්න ඕනේ. පොළොව කියලා දැනගත්තේ කල්පනා කරන්න ගිහිල්ලා නම් ඒක හිත ඇතුලේ දැන ගැනීමක් විතරනේ. එළියේ තියෙන සතර මහා ධාතුවක් වෙන්න බෑ. කකුල කියලා දැනගත්තේ කල්පනා කරපු තැන නම් මන ධම්ම මනෝ විඤ්ඤාණ නම් ඒක බාහිරේ තියෙන දෙයක් වෙන්න බෑනේ. එතකොට කකුල බාහිරේ පැනෙන්නේ නැත්තම් දැන් පේනවා අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ නේද අපි? කකුලක් හැදුවි, පොළවක් හැදුවි. එතන නුවණ පිහිටියා නම් එහෙම ওই දෙක පිහිටන්නේ නැහැ. ඒ තමයි නගාදති කියන්නේ. පිහිටන්නේ නැහැ. අවිද්‍යාව තියෙන කන්නේ ටික තියෙන අවිද්‍යාව නැත්තම් පිහිටන්නේ නැහැ. එතකොට දැන් සතර මහා ධාතුවට මොකද වෙන්නේ? ස්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එතකොට ඒක නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. මොකද අපි නැහැ කියන්න ගියොත් අර අවිද්‍යාවෙන් ලෝකේ බාර ගන්න මනසට ඒක වැරද්දක්. අපිට කියන්න වෙන්නේ අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. අවිද්‍යාව නැත්නම් උපදින්නේ නැහැ. උපදින්නේ හේතු නැහැ. ඉනස්මින් සති දං හෝති, ඉනස්මින් අසති දං නහෝති කියන ධර්මතාවය තමයි අපිට පෙන්වන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ. පටිච්ච සමුප්පන්න ස්වභාවය දකිනකොට ඔක එළියේ තියනවා කියන්න යන්නෙත් නැහැ, නැහැ කියන්න යන්නෙත් නැහැ. තියනවා කියනවා නම් මෙන්න මේ හේතු නිසායි තියනවා කියන්නේ කියන ධර්මතාවය. අවිද්‍යාව ඇතිකල්ති ඒක තියෙනවා. අවිද්‍යාව නොවේදෙන මනසකට උපදින්න විදිහක් නැහැ කියන දැක්මත් එනවා. ඒක තමයි නිරෝධය. නිරෝධේ ඥානං. ඒ තුලින් ඒ අවබෝධය තුලින් යන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. විමුක්ති ద్వාර කියලා කියන්නේ ශුන්්‍යත කියන ස්වභාවය. අනිමිත්ත, අප්‍රනිහිත කියන ස්වභාවය. එකබේ ප්‍රඥාව තුළින් අන්න ඔය පටිච්ච සමුප්පන්න බව දැකීම තුළින් එන අවබෝධයක්. ශුන්්‍යත ස්වභාවය. ඒක තමයි නිවන් දොරටුව වෙන්නේ. ඒක විමුක්ති ద్వාර කියලා කියන්නේ. ඒ ශුන්්‍යතාවයට යන්න නම් නිකම් බෑ. මේක මේ ධර්මතාවයේ නැවත නැවත පෙන්වලා දෙන්න වෙනවා. එතන ප්‍රඥාව පිහිටන තාක්කල් මේ ආයතන මුලාවකින් මේ පනෝගත්තේ. ආයතන මුලාව නැත්තම් පැනවෙන්නේ නැහැ. ඒකට ටික ටික නොනක් ඒ මෙච්චර කල් ඇසුරු කරලා තියෙන පනෝගත්තු රූපයක් නේ. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිකා හෝති. කයක් ඇත කියලා පනෝගත්තා කියන තැන සතිපච්චුපට්ඨිකා හෝති. සිහිය එළඹ සිටිනවා, අපි හිතලා හිටිනවා. අත්තිකායතිව 50 සතිපච්චපට්ඨිතා හොති. එතෙන්ට එනකන් වඩන්න තියෙන දේ තමයි කායනුපස්සනාව කියන එක. ඒ වඩන්නේ කොහොමද? රූපයක් තියෙනවා නම් ඒක අජ්ජත් වේවා බහිද්ද වේවා, රූපයක් තියෙනවා නම්, තියෙන බව දැනගත්තා නම් හොයන්න ඒක හටගත්තේ කොහොමද? සමුදේ මොකද්ද? මේ සමුදේ දකින්නකොට නුවණක් එයි. මේ සමුදේ තියෙනකන් විතර නියෝග තියෙන්නේ. සමුදේ නැත්තම් ඒක ගැන කතා කරන්න බෑනේ, පිටින් නැහනේ, උපදින්නේ නැහනේ, නිරෝධයිනේ.
පරියන්කේස වාඩි වෙලා නැත්තම් අදක පැතිරිල්ල ශරීරය බලාගෙන ඉන්නකොට ශරීරය හැමතැනම දැනෙනවා පොඩි පොඩි දනෝ නාලියනවා වගේ. එහෙම ඒකෙන් සමක් කියන්න පුළුවන්ද?
එතන ඉතින් අපිට විදර්ශනය කරන්න තියෙන තැනක්. දැන් කය ගැන සිහිය පිහිටීමේදී යන අපේ මෙහෙම දැනෙනවා, කකුලේ මෙහෙම දැනෙනවා, කොන්දේ මෙහෙම දැනෙනවා, ඔළුවේ මෙහෙම දැනෙනවා කියන මට්ටම මුලින්ම ඉන්නේ. ඒකට ඔන්න ඉති රූපං. ඒ රූපයක් ගැන දැනගත්තා, ශරීරයට අයිති රූපයක්. ඒක ඒකට අජ්ජත් රූපේ. අජ්ජත් ශරීරය ගැන. ඒකට අජ්ජත් රූපයක් දැනගත්තා නම් ඊළඟට බලන්න තියෙනවා ඉති රූපස්ස සමුදේ. ඔක හටගත්තේ කොහමද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කරන් හටගත්තේ කොහමද කියලා බලන්න අපිට ආයතන පැත්තට යන්න වෙනවා. අපේ මෙහෙම දැනෙනවා, කකුලේ මෙහෙම දැනෙනවා, කොහොමද මෙහෙම දැනෙනවා. ඒ කියන එක තේරුම් ගන්න අපිට ආයතන පැත්තෙන් බලන්න වෙනවා. එතකොට පේනවා කාය ආයතනයයි මන ආයතනයයි, කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න විතරයි. රූපයක් දෙන්න බෑ. අතක් කකුලක් කොන්දක් වගේ ශරීරයේ කොටසක් දෙන්න කාය ආයතනෙට බෑ. ඒකට පුළුවන් දැනීම විතරයි. අර මුඛ කියලා හිතනකොට එහෙම වෙනවා. එහෙනම් ශරීරයේ කොටස හදලා තියෙන්නේ ඔක ගැන හිතන්න ගිහින් මන ආයතනෙින්. මන ආයතනෙන් හිතන ඒවා එකක්වත් අල්ලන්න පුළුවන් රූප වෙන්න බෑ. මේක උත්සාහයට පත්කලේ අපේ මෝඩකමට ආයතන මුලාවට. ඒකට දැනීම දැනෙනවා, රූප පනවන්නේ නැහැ. ශරීරය පනවන්නේ නැතුව දැනීම දිහා දැනෙනවා. දැනීම බලා ඉන්න පුළුවන්. ශරීරය පනවන්නේ නැතුව. ඒකට නුවණක් එනවා. මේ මෙච්චර කල් ශරීරය පනෝලා පද්දලා නේද අපි පරිහරණය කළේ. ඒ වගේ අවබෝධයක් එයි නේද? ඒක ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් විදර්ශනය කරන කෙනාට.
එතන ප්‍රායෝගිකව කරනකොට දැන් දැනීම දිහා විතරක් බලන්න, දැනීම දිහා බලනවා, ආයතන මුලාව දිහා බලනවා, දෙකක් හොඳට කරලා කරනවා. ආයතන මුලාවත් එතරම් පෙන්නනවා, දැනීම දිහා බලන් ඉන්න තමන්.
ඒකේ මොකද හිතන්නේ? මුලින්ම පෙන්වන්න ඕන දැන් ආයතනේ මෙහෙම දෙයක් වෙනවා කියන තැන සිහිය පිහිටන්න ඕන. ඒකට සිහිය පිහිටීම පුරුදු වෙනකොට ඊළඟ ස්ටෙප් එක තමයි ආයතන පිරිසිදු රකින එක. ඕක දැනගත්තේ මොන ආයතනවලින්ද? ඒකට ආයතන වෙන් වෙනවා. ආයතන වෙන් වෙනකොට වෙනම ආයතන ගැන දන්න කෙනා දන්නවා මේ ආයතන පුළුවන් මෙච්චරයි, ඊට වඩා වැඩක් කරන්න බෑ. රූප හදන්න බෑ ආයතනෙට. එහෙනම් ඔය හදපු රූප ටික හිතෙන් හදපු ඒවා. හිතෙන් හදපු කවදාවත් එළියේ තියෙන සතර මහා ධාතු රූප වෙන්න බෑ. එතකොට ඔන්න නුවණ. සිහියයි නුවණයි. දැන් සිහියෙන් දැනගන්නේ රූපයක් දැනගත්ත. රූප ස්කන්ධයක් තියෙනවා කියලා. නුවණය දෙනකොට අර සමුදේ වය ඇත්ත පෙන්නනවා. හටගත් එක මේ රූපේ හටගත් එක කොහොමද? මේ රූපේ හටගත් එක කොහොමද? එතකොට ආයතන මුලාවකින් හටගත්තේ. අන්න එතකොට මේ සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ සතිපට්ඨාන භාවනාවට එමු වෙනවා. නිකම්ම සිහිය පිහිටීම සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදේ වය දකින කොට තමයි ඇත්තටි හැටි දකින්නේ. ඒ මට්ටමට එන්න වෙනවා. නිකම්ම බලා ඉඳීමේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගයේ වෙනස ඕක. ඒතර හුස්ම දිහත් අපි බලා ඉඳලා හුස්මට වෙන දේවල් ඉතින් මොනවද කී කියා ඉන්න පුළුවන්. ඒක බුදුදහමේ ආනාපාන සතිය වෙන්නේ නැහැ. මේකට එන්න නම් හුස්මෙත් සමුදේ දකින්න ඕන. සමුදේ ධර්මානුපස්සීව මේ හුස්ම හටගත්තේ කොහොමද? ඒක ආයතන හරහා බලනකොට පේනවා කාය ආයතනේ නන ආයතනේ. නැහී තෙන් හදලා එළියෙන් තියපු එකක් නේද? ඒ මුලාව ඉදු නැත්තම් ඔහොම දෙයක් පැනෙන්නේ නැහැ නේද? නිරෝධේ පේන. ඒක සැරගෙනත් දකින්න පුළුවන් ඇස් වහගෙනත් දකින්න පුළුවන් දෙයක්. ඒක ප්‍රඥාවෙන් සිහිය නුවණ පිහිටීම තුළ ශූන්‍යතාවය. අපි ඇස් වහගෙන නිකන් ඔහේ හුස්ම දිහා බලන් හිටියොත් යන්නේ සමාධිය. ඒ සමාධියත් තුළින් යටපත් වීම. ඒතර සමාධියත් තුළින් යටපත් වීමයි ප්‍රඥාව තුළින් දැකීම තුළින් අර ශූන්‍ය වීමයි දෙකක්. තරපේනවා නේද? පස්සම් බයං කාය සංඛාරං. කාය සංඛාර ටික සංසිඳෙනවා. තෙරුවන් සරණයි. අපි මේකේ සාකච්ඡාවේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
ආ සාකච්ඡාවක තින්නේ මේ ගීත.
ඔව් ඔව්. මේ ධර්ම කරුණු මොනා හරි තියෙනවා නම් අහන්න. කමන්නේ කට්ටිය හිටියට.
දැන් දුක්කද කතා කරේ.
අපි ආයතන ගැන කතා කළේ ඉතින්.
අකවන්න මං අහගෙන ඉන්නනෝ.
නෑ දැන් ඒ ටික ගොඩක් කතා කරලා ඉවරයි. විඥාණයෙන් අපි මුලා කරලා රූප හද නැහැටි. රූපස්පන්දය කියලා එකක් පනවනවා. ඒක විඥානයේ මායාවක් කියන එක තමයි කතා කළේ. එතකොට අපි මාර්ගය වඩනවා කියන්නේ ওই මායාවෙන් මිදෙන්න. මායාවට අහු වෙන්න බෑ. ඔව්. ඒක වැඩ කරනකොට දැකීම වෙනවා මිසක් ඇහක් පනවන්නත් බෑ. දකින රූපයක් පනවන්නත් බෑ. ඒක පනවන්න බෑ කියන්නේ පැනවීමක් කියලා දැනගන්නවා. එම නැතුව තියෙන ස්වභාවයන් නෙවෙයි. ඒ වයි මොකද තියෙනව නම් අහන්න දැනගන්න ඕන ඒවා. කටහඬව.
ඔව් ඒක ටිකක් මන් දෙකක්. තියන දැන් විඤ්ඤාණයට අපි බාහිර රූප අරමුණු වෙන්නේ නැහැ කියලානේ අපි මේ කියන්නේ. දැන් එතකොට බාහිර රූපය පිළිගන්නකොට මේ ඒ අරමුණු වෙන්නේ බාහිර රූපයක් නෙවෙයිද?
උපාදානයේ වෙනකොට නැත්තම් බාහිර රූපේ පිළිගන්නකොට බාහිර රූපයක් තමයි. රූප බාහිර රූපයක් කියලා දැඩිව විශ්වාස කරනවා.
ඒතර විඥාණයට ඒ අරමුණු වෙන්නේ බාහිර රූපයක් මොන වෙන්නේ නැහැ කිව්වට ඒ වෙලාවේ ඒක
නෑ 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 විඥාණයට අරමුණු වෙනවා. අරමුණු වෙන එකමයි විඥාණය කියන්නේ.
බාහිර රූපයක් නෙවෙයි මේ නාම රූපේ නේද? එහෙම නේද? එහෙම තමයි මම තේරුම් ගන්න තියුනේ.
ඔව් ඒක නාම රූපය නාම රූපෙන් නවත්තලා නැහෙනි. ඔය දැනගන්නේ ඩියේ රූපයක් කියලා කියන්නේ විඥාණයෙන්. ඒක තමයි විඥාණයෙන් කරන මායාව. විඥාණයේ මායාකාරය කියන්නේ ඒකයි. එතකොට මායාව නොතිබුණා නම් විඥාණයට වැඩක් කරන්න බෑ. يعني විඥාණයට දර්ශනය කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ඒ මායාකාරී ස්වභාවය අඳුරගන්න තමයි ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. තත් විඥාණය ඒව දර්ශනය කරන්න බැරි වුණොත් කියන්නේ අනිදස්සන විඥානය කියලා. රහතන් වහන්සේගේ විඥානය.
ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් වගේවත් ඒකවත් අරමුණු වෙන්නේ නැහැ කියන එකනේ.
අරමුණු වුණත් මේක ප්‍රතිබිම්බයක් කියන එක දන්නවා. ඒකට ආයේ කණ්ණාඩියෙන් ඔක එළියට අදින්න යන්නේ නැහැ. එතකොට අජත්ත බහිද්ද කියලා බෙදන්න යන්නේ නැහැ.
ඔව්.
අජත්ත බහිද්ද බෙදුවේ නැත්තම් දකින්නේදි දකින දේකුයි දකින ඇහැකුයි පැනවෙන්නේ නැහැ නේද?
ඔව් බෙදෙන නිසා තමයි පැනවෙන්නේ. ඒකට මම හැදෙන්නේ එතකොටනේ. මම හටගන්නේ ඒකයි.
ඔව්. ඒකට ඇත්ත දැක්කොත් එහෙම එතනින් මේ ඊට වඩා දෙයක් ඒකට එකතු කරන්නේ නැහැ. දැකීම කියන තැන සිහිය නුවණ පිහිටියොත් දැකීමට අමතරව අපි අවිද්‍යාවෙන් දාන ටික දාන්නේ. අපි අවිද්‍යාවෙන් දන්නේ මම නවද අජත්ත බහිද්ද කියන රූප දෙක. ඒකට කියන්නේ දැකීම දැකීමක් විදිහට හික්මෙන්න. ඊට අමතරව දාන දේවල් එතකොට ටික ටික එකතු වෙන්නේ නැතුව
යනවනේ.
හ්ම්. ඔව්. ඒකේ ආයතන හයටම පොදුයි ඔය කියන කතාව. නම් නුවණක් ඒ දිට්ඨ සුතමත විඤ්ඤාතවලට අමතරව අජත්ත බහිද්ද කියන කතාව දැම්මොත් අපි ඒ රූපයක් උපාදාන කළා
වෙනවා.
හ්ම්. එහෙම මනසකට රූපයක් නැහැ කියලා හරියන්නේ නැහැ. මොකද විඥාණයෙන් ඒක දැඩිව පිළියරනවා. අර වතුරේ බල්ලෙක් හදපු බල්ලගේ මානසිකත් ඒ වගේ. එයා දැඩිව පිළිගන්නවා මෙහෙම දෙයක් තියෙනවා කියලා.
ඔව්.
මේක තමයි රූප උපාදාන. ඒකම තමයි දුක කියලා කියන්නේ. ලෝකය කියන්නේ තෝකම. තත් ලෝකෙන් ඈතර වෙනවා කියන්නේ නොය සංස්කරණය අවිද්‍යාවෙන් කරපු සංස්කරණයක් කියලා දැනගන්නවා. තොර නුවණ එනවා අවිද්‍යාව තිබුණත් ඕක තිබුණට අවිද්‍යාව නැත්තම් කොහොම හට ගන්න බෑනේ. ඒකස්මෙන් සති ඉදන් හොති ඉනස්මෙන් අසති ඉදන් නහොති. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මොනවා හරි.
ඔව් දැන් ඒ බාහිර රූපේ උපාදානේ වුණාට පස්සේ නේද මේ උපාදානේ වුණාට පස්සේ නේද මේ ඔය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා තුනෙන් එකක් එන්නේ. ඉතින් වේදනාව කියන එක මේ බාහිර රූපේ පිළිගැනීමත් ගැනීමත්
එක්ක එන එකක් නේද? ඔව් අපි රූපේ නිසා වේදනාවක් විඳිනවා නම් ඒක පිළිගැනීම
මතමනේ.
ඔව්. එතකොට ඒ රූපයට අයිති රූපය නිසා ඒක. එතකොට ඒ රූපය කියන එක තනියෙන් ඉන්නේ නැහැ. ඒ රූපයට අදාළ වේදනාවක් තියෙනවා. ඒ රූපයට අදාළ සංඥාවක් තියෙනවා. ඒ රූපයට අදාළ සංකාර තියෙනවා. ඒ රූපයට අදාළ විඥානෙ තියෙනවා. පංච උපාදාන ස්කන්ධෙම ඒ පනෝල ඉවරයි.
ඔව්.
එතකොට ලෝකෙට අහුවිලා ඉවරයි.
ඔව් මට දැනගන්න ඕනේ දැන් ඔය නාම රූපය කියන එකටත් මේ ප්‍රත්‍ය වෙනව නේද වේදනාව. එතකොට එතන ඒ වේදනා තුන ඒ වේදනාව නෙවෙයි නේද? ඒකම් දැන් මේ වේදනාවක් ඒ නාම ධර්ම ප්‍රත්‍ය වෙලානේ නාම රූපේ හැදෙන්නේ. එතකොට ඊට පස්සේ නාම රූපේ හින්දා ආපහු වේදනාවක් එනවා. අන්නේ මට ඒක දෙසරයක් වගේ දැනෙන හින්දා මට ඒක දැනගන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියමයි නේ නා ඒකත් නාම ධර්ම ඒ නාම ධර්ම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමයි නාම රූපේ හරි චිත්ත රූපේ හරි ඒක ඒක හටගන්නේ ඉතින් ඊට පස්සේ ඒක ඒක පිළිගත්තට පස්සේ බාහිර රූපයක් කියන ආපහු ඒක වේදනාව පස්සේ ආපහු ඒක තියෙනවා
ඔතන මේ පිළිගැනීමට පස්සේ ආපහු තියනවා කියන එක නෙමෙයි ඒ පිළිගැනීම තුලම ඒ ටික තියෙනවා ඒ කියන්නේ ඔක එක මොහොතේ සිද්ධියක් ඕක
එක මොහොතේ නමුත් දැන් පස්සේ ප්‍රත්‍ය වෙලා නාම රූපයේ ඊළඟට නාම රූපය නිසා ආපහු පස්සේ වගේ එකක් නේද තියෙන්නේ
ඒ ප්‍රත්‍ය කියන එකෙන් කාලපරතරයකට දාන්න එපා නිසා කියන එක
ඔව් නිසා තමයි
ඒක ඒක එහෙම එක එක විදිහට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ප්‍රත්‍ය ඒකනේ ඔය ප්‍රත්‍ය 24ක් කතා
කරන්නේ.
ඒ ප්‍රත්‍ය අපි තේරුම් ගන්න ඕන. මතන් තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් හේතුව ඵලයට ප්‍රත්‍ය වෙලා ඵලය හේතුවට ප්‍රත්‍ය වෙලා. දැන් අර නාම රූප විඥානද කඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ. ඒක පැත්තකින් මේක නිසා මේක කියන්න පුළුවන්. ඒ වුණාට අනිත් පැත්තට ඵලය නිසා හේතුව. ඒක අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා. ඒ නිසා තමයි මේකට පස්සේ මේක ඇති වෙනවා කියන කතාව නිවිලිය. ඔව්
ඔව්.
එකම හත්තේ සිද්ධියට අපිට ප්‍රත්‍ය මේ ඵලයි කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් දැල්ල පත්තු විලා තියෙනකොට ආලෝකේ තියෙනකොට ඒ දෙක එක මොහොතේ සිද්ධියන්නේ.
හ්ම්.
දැල්ල නැත්තම් ආලෝකේ නැහැනේ.
ඔව්.
හැබැයි දැල්ල ඉස්සෙල්ලා හටගෙන ආලෝකේ තස්සේවා කියන කතාව නිවේනේ
කියන්නේ.
ඔව්. ඒ දෙක එක මොහොතේ සිද්ධියක්.
හ්ම්.
ඒවා වෙන් කරන්න බෑ. ඒ කියන්නේ පෙරපසු කරන්න බෑ. හ්ම්. එතකොට එක තැනක තියෙන දේ එක එක ආකාරයෙන් ප්‍රත්‍ය අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. මේකට මේක ප්‍රත්‍යයි කියලා වගේ. ඒක අපිට සාමාන්‍යයෙන් පේන්නේ එක පැත්තකට විතරයි. හේතුව නිසා ඵලය කියන්නේ ඒක ආපහු ප්‍රත්‍ය වෙනවා.
ඵල හේතුව.
එතකොට එහෙම වෙන්නේ කොහොමද කියලා ගැටලුවා ඉන්නේ අපි ඔක කාලපරතරයට දාලා හිතන්න ගියොත්. දැන් සමහර ප්‍රත්‍ය තියෙනවා ඒ පුරේජාත ප්‍රත්‍ය වගේ එකක් මේ මේක ඒවා තේරුම් ගන්න හරි අමාරුයි ඒ කියන්නේ පස්සේ ඇති වෙන එක ඉස්සෙල්ලා එකට ප්‍රත්‍ය වෙලා ඒක ඔය තේරුම් ගන්න ලේසි නෑ ඒකයි සුවිසි ප්‍රත්‍ය අමාරුයි කියන්නේ එතන ඒක තේරුම් ගත්තොත් මේකේ මේ කාලය මෙතෙන්ට සම්බන්ධයක්
නැහැ.
හරි. සම්පන්න කියන එකේ ඉනස්මෙන් සතේ ඉඳන් හොති කියනකොට එතන මේ කාලපරතරයක් දාන්න බෑ. කාලය කියන එක අපි අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක්. කාලය අවකාශය අපේ මේ සැප දුක කියන කැමැති අකමැති ගතිය ඒවා අපි සකස් කරන දේවල් මිසක් ඒ පවතින ඇත්ත නෙවෙයි ඒක. ලෝකයට අහු වෙන පැත්තෙන් හිතනකොට තමයි අපිට ওই ගැටලු
වෙන්නේ.
ලෝකෝත්තර දර්ශනයේදී හරියට ওই පටිච්ච සමුප්පන්න ස්වභාවය දැක්කොත් මේ ඇති කල්ලි මේවි. ඒකට කාලපරතරයක් නැහැ නේ. කොට මම හිතන්නේ ඔය ප්‍රශ්නේ එන එක
නැහැ.
හැම මුළු පටිච්ච සමුප්පාදේ තියෙන ධර්මතා 12ම එක ක්ෂණයක තියෙන ධර්මතා.
ඔව්.
එකකට පස්සේ එකක් ඇති වුණ කතාවක් නෙවෙයි. ඔය 12ම ඕන පැත්තකින් අවද දකින්න පුළුවන්. කියන්නේ අවිද්‍යාවෙන් දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වීම තුළ විඥානෙට නාම රූපයක් පිළිබිඹු වෙනවනේ.
ඔව්.
ඒ තුළ ඔය ಜಾති 12ම කතා කරන්න පුළුවන්. සලආයතන කතා කරන්න පුළුවන්, සස්සේ කතා කරන්න පුළුවන්. වේදනාව, තණ්හාව, උපාදානය, භව ಜಾති, දුක. ඒක දකින්න පුළුවන්කම තියෙනවා. තෙන්තර අපිටර නිකන් සාමාන්‍ය හිතෙනවා මේ නිසා කියනකොට මේක හින්දා මේක කියනකොට නිකන්
ඊට පස්සේ වගේ හිතෙනවා
ඔව් ඉස්සෙල්ලා පළේ කියලා පස්සේ පළේ හටගත්තා කියලා එහෙම කතාවක් නෙවෙයි ඒ දෙක ගැන කතා කරන්න පුළුවන් එක මොහොතේ ගරායේ පටිච්ච සමුප්පන්න බව දකින්න කියන්නේ එතන අපිට දකින්න අපහසු ටික ඔකක් තියෙන්නේ අවිද්‍යාව නිසා. කතා කරන සේරම අවිද්‍යාව මත හදාගත්තානේ. අවිද්‍යාව නැත්තර ඔහොම එකක්වත් පිළිထන්න විදියක් නැහැ නේ. උපදින්න විදියක් නැහැ
නේ.
නේද? ඒක තමයි ශූන්‍යතා දර්ශනය වෙන්නේ.
පဋාණ දේශනා සේරම මේක දාලා තියෙනවා මේ.
ඒ පဋාණ ඉතින් අපි බොහොම පරිස්සම් වෙන්න ඕන අර ලෝකෙට අයිති තෙන් විස්තර කළාට මෙතන තියෙන්නේ ලෝකෙන් එතර වීම සඳහායි මේ ටික කියා දෙන්නේ කියන එක. ඒතර ලෝකෙට අයිති සිද්ධියකදී ওই විදිහට ප්‍රත්‍ය වෙන් කරන්න පුළුවන්. يعني අවිද්‍යාවෙන් කරන සංඛාරයක් තුල ওই ටික කතා කරන්න පුළුවන්. කර හේතුඵල සම්බන්ධයක්මයි තියෙන්නේ ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය නිසා ඵලය ඒක අවබෝධ වීම තුල තමයි මේ 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 හේතු ප්‍රත්‍ය නැත්තම් ඵලයක් කියන ස්වභාවයක් උපදින්න බෑනි කියන නුවණයි ඒ දැකීම සඳහා ඔය දහම එක එක විදිහට විස්තර කරනවා. ඒ අභිධර්ම පැත්තෙන් ආවත් එන්න ඕන මෙතෙන්ට. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් කරපු දෙයක් ගැන නේද මෙච්චර අපි මේ කතා කරලා තියෙන්නේ. ඔකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරපු සංස්කාරයක් කියලා දැක්කොත් එතකොට අපි අර එතනට කතාවලට යන්නේ. එයාගේ නුවණකට එන්න පුළුවන්.
අනිත් තමයි ආනාපානසති සූත්‍රයේ අර වේදනානුපස්සනාව කියන ඒ හරියටදී මේ එතන ප්‍රීතිය සුඛය ගැන සඳහන් වෙනවානේ. ඊට පස්සේ බොජ්ජංග ධර්ම වලත් ආපහු ප්‍රීතිය පස්සදිය කියලා තියෙනවා. ඒ ඒක එතකොට ඒ දෙක වෙනස්ද? මුලින් දැනෙන ප්‍රීතිය සුඛය පුජංග වැඩෙනකොට දැනෙන ප්‍රීතිය පස්සදිය කියන එක වෙනවම එකක්ද
බොඩ් ආනාපාන සති සූත්‍රයේ අපේ සාකච්ඡා ටික අහන්න ඇති නේද දිගටම මේ දවස්වලදී ඔව් තර මුලින්ම ආනාපාන සතිය අපි වඩන්න ඕන සතර සතිපට්ඨානය සඳහා සතර සතිපට්ඨානය වඩන්න ඕන බුද්ධංග සඳහා එතකොට ඒ ධර්මතා එකක් මත එකක් වැඩෙන දේවල් ඒක කායනුපස්සනා විදී අපි ආනාපාන සතියේ දිගහුස්ම කෙටිහුස්ම කියලා බල බලා ඉඳලා ඊළඟට ඔකේ සංස්කාරය වෙන හැටි දැක්කොත් සමුදය වය පැත්ත දැක්කොත් තර එක පැත්තකින් සතර සතිපට්ඨානෙ වැඩෙනවා ඒකම බොජ්ජංග ධර්ම වැඩෙනවා හරියට සමුදය කියන්නේ අර සමුදය මම පෙන්නන්නේ ආයතන පැත්තෙන් සමුදය දකින්න කියලා.
ඔව්.
හුස්මේ. දැන් මේ මොහොතේ වුණත් හුස්ම දිහා බලාගෙන ඔන්න හුස්ම ඉහළ යන ආස්වාසය. ආස්වාසය කියලා පැනෙන්නේ කොහොමද? කාය ස්පර්ශයයි මන ආයතනයි.
ඔව්.
කාය ස්පර්ශෙන් දුන්නේ දැනීමක් විතරනේ. අතන හුස්ම ආස්වාසය කියලා දෙයක් නැහැ. හිතෙන් හදපු දෙයක් නේ හිත දැනගෙන තියෙන්නේ අපේ මොහොත කමටනේ ඔක මේ එදි දෙයක් බවට පත් කළේ නෑ ඒ සමුදේ වය දකිනවා පෙර ඉතෙන්ට සිහිනුවන පිහිටියොත් එහෙම හුස්ම සංසිඳෙනවා අපි උපද්දවල පරිහරණය කරපු හුස්මක්
හුස්ම සංසිඳනවා කියන්නේ කොන්සෙප්ට් එකනේ හුස්මක් කියන එක
හා සාම හුස්ම ගන්නවා.
ඔව්.
හුස්මක් කෙලියෙන් පනවන්නේ.
ආ.
ඒ කියන්නේ දැනීමක් කියන තැනට සිහිදුවන පිටන.
හුස්මක්
වෙයිද? ඔව්. ඒකද මොනවද දැනෙනවා. ඉතින් ඒක හුස්මක් කියන දෙයක් හදන්නේ නැහැ. ඒක හැදුවේ හිතෙන්.
ඔව්. අන්න එහෙම ඉන්නකොට තමයි දැන් හරි සුඛ වේදනාවක් දැනෙන්න පටන් ගන්නවානේ. එතකොට මට මං බැලුවේ ඒක බුද්ධංගද මොන මොකක්ද කියලා.
ඒක බොජ්ජංග වෙන්න පුළුවන් ඒක අවබෝධයක් තුලින්. හිත එකඟ වෙලා හුස්මටම හිත පිහිටලා හුස්ම හදන්නේ මොඩ කමටනේ කියලා අපි පෙන්න ඉන්නවා. ආයතන මොලා. ඒ පෙන්නකොට ඒ සමුදයයි වයයි පෙන්නන්නේ. ඒක තමයි මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ. ඒක ඇස් අරගෙන වුණත් කරන්න පුළුවන් අපි දැන් මේ කතා කළේත් ඒ වගේ දෙයක්.
හ්ම්.
ඇස් පියාගෙනම වෙන්න ඕනත් නෑ. ඇස් පියාගෙනත් පුළුවන් ඇස් අරගෙනත් පුළුවන්.
ඔව්.
හුස්ම තියෙනවා නම් හුස්මේ සමුදේ වය අපි දෙන්නලා දෙන්න.
ඔව්.
ඒ තුල අර ඉස්සෙල්ලා බාරගත්තු හුස්ම ටික ටික සංසිඳෙනවා.
හ්ම්.
ඒකට මොනවද සංසිඳෙන්නේ? කාය සංකාර.
හ්ම්.
පස්සම්බයං කාය සංකාරං. අස්සසිස්සාමීති සික්කති. තාම හුස්ම ගනිමින් හික්මෙන්නේ.
හ්ම්.
හුස්ම දමමින් හික්මෙනවා. හැබැයි කාය සංකාර සංසිඳෙනවා.
හ්ම්.
කයක් සකස් කරපු එක හුස්ම කයක් සකස් කළානේ.
ඔව්. හුස්ම කියන අර්ථසනේ. ඒක නැති වෙලා
යනවා. ඔව්. ඒක සංසිඳෙනවා. හැබැයි හුස්ම ගන්න. දැන් ඔයා තේරුම් ගන්න බැහැනේ සාමාන්‍ය.
හ්ම්.
අන්න ඒ විදර්ශනාවිදි තමයි ඔයා තේරුම් යන්නේ.
අනිත් එක දැන් වෙන විදිහකට දැනෙනවානේ නේ දෙක හුස්මක් නෙවෙයි එතන දැනීම් හුස්ම ගොඩක් වගේ දැනෙනවා. එහෙම හඳුර බලාගෙන ඉන්නකොට. ඉතින් එතකොටත් මේ හුස්ම කියන කොන්සෙප්ට් එක යන්නේ වෙනවා. ඒක නිකන් දැනීම් පෙළක් තියෙන්නේ ඇත්තටම
දැනීම් පෙළක් එකතු කරලා නේද අපි ආස්වාසය කියලා
පනවන්නේ.
එහෙම එකතු කළේ නැත්තම් ඒ මොහොතේ දැනීම් ටික.
හ්ම්.
ඒතර හුස්ම කියලා දෙයක් හැදෙන්නේ නැති වෙනවනේ.
ඔව්.
නැකරයි කාය ආයතනෙන් දෙන්න පුළුවන් මුත කියන දැනීම කියන එක විතරයි. ඒතර අපිට දැනීමට සිහිය පිහිටලා හිතින්න පුළුවන් නම් මුතේ මුතමත්තම්.
හ්ම්.
කියලා හික්මෙනවා. දැනීම විතරයි.
දැන් ඔක හුස්මෙන් ඒ ආනාපාන සතියෙන් එහෙම මේ සමුදේ වය බලන එකේ මේ බැලුවාම වෙන්නේ නිකන් අපි භාවනා කරන වෙලාවටත් ඒක බලන්න පුළුවන් එකද ඒකේ තියෙන මේ ඇඩ්වාන්ටේජ් එක
ඔන වෙලාවක බලන්න පුළුවන්.
ඔව්.
ඒ පුරුද්ද ගත්තාම සීයන වෙන සීය පිටන එක විතරයි.
හ්ම්.
එකට වෙලාවක් කියලා නැහැ. නේද?
ඔව්.
ඒක තමයි විදර්ශනාවේ වෙනස. ඕන වැඩක් කරද්දී ඕන ඉරියව්වක ඕන තැනක කරන්න පුළුවන් දෙයක්. සුළු මොහොතකට හරි කරනවා නම් හරි වටිනවා.
උස්මකය ධර්මතාවයන් බලනවා කියන්නේ සමුදය වය බලන එක නේද?
ඔව් සතිපට්ඨානේ ඕනම එකක ධර්මතාවයන් කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒක හුස්ම කියන ආනාපාන සතිකමට අහනටත් පොදුයි. වෙන එකකත් එන්න ඕන උතෙන්ට. අපි උතෙන්ට ආවේ නැතුවට. මුලින් සමතෙන් පටන් ගත්තට එන්න ඕන උතෙන්ට. සමුදේවය.
දැන් එහෙම බලනකොට ඒ සුඛ වේදනාව දැනෙනකොට එතකොට ඒකත් සුඛ වේදනාවක් කියන්නේ මෙතන තියෙන දැනීමක් විතරයි කියන එක තමයි ඒක සමුදේනේ. වේදනාවක් කියලා නමක් දෙන්නට එතන තියෙන්නේ දැනීමක් විතරයි.
තර සුඛ කියන එකත් අපි හදලා දාපු එකක් කියලා පේනවා නේද? සුඛ දුක්ඛ කියන මදහත් කියන තුනම අපි පනවගත්තු ස්වභාවයන් කියලා තේයි. එතකොට තමයි වේදනා ස්කන්ධෙත් ඇත්ත දකිනකොට එතෙන්ට අහු වෙන්නේ නැහැ. රූපය ඇත්ත දකිනකොට රූපෙට අහු නොවුනා වගේ වේදනාව ඇත්ත දකිනකොට වේදනාවට අහු වෙන්නේ නැහැ. මිදෙනවා. ඒකට තමයි අනිශ්චිතෝච විහෙරති කියන්නේ. මෙච්චර කල් ඇසුරු කළේ පනවගත්තු වේදනාවක්. මෙච්චර කල් ඇසුරු කළේ පනවගත්තු කයක් වගේ මෙච්චර කල් ඇසුරු කළේ පනවගත්තු වේදනාවක් කියලා මොකක්ද කියන්නේ?
ඒක නියුට්‍රල් දැනීමක් කියන්නේ කියන එක තමයි ඒක තමයි මේ අවබෝධ වෙන්නේ. බලාගෙන ඉන්න.
ඔව් ඒ අවබෝධය තුලින් නියුට්‍රල් කියන්නේ අර අපි ගණන් නොගන්න එක නෙමෙයි.
ඔව් ඒ කියන්නේ දෙකට බෙදන්න බෑ එහෙම.
ඔව් ඔව් බෙදන්න බැරි කම දකිනකොට පේනවා මේ වේදනාවක් කියලා පනවගත්තු එකක් නේ ඔය ඇසුරු කරලා තියෙන්නේ. ඒක දැනීමක් විතරයි. ඒක මුත කියන එකේ ඔය එක එක පනවන්න බැහැ කියලා පෙයි. ඒක ඉතින් ඒක දැන් කලින් දැනගෙන හරියන්නේ නැහැ ඔය කරනකොට දැනෙන.
ඔව් කරන දැන
අවබෝධ වෙනවා ඒක.
විමුක්තියන් චිත්තං ඒක මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මිදුණු සිත කියන්නේ ඒක මේ ඒ කියන්නේ මේවා පනවා ගැනීම වලින් මිදුණු සිතද?
එතෙන්ට තමයි ඉතින් ගන්න තියෙන්නේ. මිදුණ මිදෙනවා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ විමුක්ති ධාර ශුන්‍යත අපනිහිත අනිමිත්ත කියලා එහෙම
කියන්නේ.
ඒතර සිත කියන දෙයක් පනවගෙන හිටියනා ඒකෙනුත් නිදෙනවා. සිත කියන මට්ටම අඳුරගන්න අමාරුයි මුලින් කය වේදනා තියෙනකම්. ඒ ටික අයින් වෙනකොට තේරෙනවා සිත කියන එක මොකද්ද කියලා. ඒ චිත්ත සංකාර කියන එක එතෙන්දි අහුවෙන්නේ. මුලින් අහුවෙන්නේ කාය සංකාරනේ.
ඔව්.
චිත්ත සංකාර
කියන්නේ එතකොට ඒ දෙවෙනි එකේ තියෙන්නේ. චිත්ත සංකාර කියන්නේ.
ඔව් එහෙම නම් කරනවා ඉතින්. ඒක මොකද්ද කියලා තේරුම් ගන්න නම් ඔක ඉතින් මේ ඒකත් සංස්කරණයක් කියන එක පෙයි. හ්ම්. වේදනා සංඥාගේ වහන් අපිට පේන්නේ නැහැ නේ සංකාරයක් කියලා. ඒක සංස්කරණයක්. අර 11 ආකාරයට දාන සංස්කරණයක්.
සංඥාවක්.
හැමයිකම ඔව් සංඥාවක් එහෙම තමයි. ඔව් පංච උපාදාන ස්කන්ධෙම ඔන්න ඔය කියන එකම ලක්ෂණ ටික තියෙන්නේ. ඒ අපිට ප්‍රකට වෙන තැනින්
තමයි ගන්න
ඕන. පටන් ගන්න ඕන රූපේ. තර රූපේ කළස් ආකාරයට දැම්මනම් වේදනාවත් පනවගෙන ওই කළස් ආකාරයක දාලා තියෙනවා. සංඥාවත් පනවගෙන ওই කළස් ආකාරයකට දානවා. සංකාරත් ඒ වගේමයි විඥානත් ඒ වගේමයි.
සංඥා ඒවා
කොස් ආකාරයට කියන්නේ දුර ළඟ ඒ වගේද? නෑ. ඒ කියන්නේ හොඳට ඒවා පේන මට්ටමට ආවම පේයි.
ආ
එහෙම එහෙම පනෝගෙද නේද මේකත් ඇසුරු කරලා තියෙන්නේ.
ඒක සංඛාර එහෙම කළුසාකාරයේ කතා කරන්නේ නැහැ නේද වැඩිනේ. රූපේ තමයි දන්නේ.
ඒ අපි දන්නේ නේ. ඉතින් අයි ධාතු විභංග සූත්‍රය කියෝලා බලන්නකො. ස්කන්ධ පහ ගැනම ඔහොම පෙන්නනවා. රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? මෙන්න මේ 11 ආකාරය. වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ 11 ආකාරය. සංඥා ස්කන්ධය කියන්නේ මොකද්ද? මෙන්න මේ 11 ආකාරය. ඔහොමම සංකාරයට විඥාණයට මේ දේශනාව තියෙනවා. ඉතින් අපිට දැනෙන්නේ නැත්තේ ඒක තමයි මම කිව්වේ අපේ කෙලස් බලවත් කය අයටයි වේදනාවටයිනේ. එතකොට ඒ කාය අනුපස්සනාව වේදනා අනුපස්සනාව වැඩෙනකොට තමයි අර අර මුලාව දුරු වෙන්නේ. අසත්තා හෝති. අසම්පජානකාරී අසම්මුත්ත. එහෙම සතියක් තියෙන කෙනාටයි චිත්තානුපස්සනාව කරන්න පුළුවන්. අර නාහං වික්කවි කියලා මේ ආනාපාන සතිය මුත්තක් සතියට කරන්න බෑ කියන්නේ ඒ සාම කයට අහු වෙන වේදනාවට අහු වෙන මනසට මේ චිත්තය කියන එක ගන්න බෑ. ඒ සිමුලා ඉඳගෙන.
අපි දැන් සර් ආනාපාන සතිය වඩනකොට මේ හුස්ම කාය අපිට යම් කිසි අවස්ථාවකදී මේ දැනීම නොදෙනී යනවා. එතකොට සර් ඒක අපි එතන ප්‍රඥාවෙන් බලන්න ඕන එකද? එතන නැත්නම් සමුදේ වැය දැකීමද සර් එතන වෙන්නේ අපිට? ඒ කාය හුස්ම රැල්ල දැනීම නොදෙනී යාම. නැවත ආයෙත් සිහිය පිහිටව ගන්න ඕනද? එතකොට හුස්ම රැල්ලට සාමාන්‍ය එහෙමයි කමටහන් වගේ දෙන්නේ. ඒක නිවැරදිද සර්?
ඒක හුස්ම දිහා බලා ඉන්න ඕන කෙනෙකුට වෙන දෙයක්. සිහිය හිත එකඟ වෙන්න ටික ටික හුස්ම සියුම් වෙලා ගිහින් නොදැනී යන මට්ටමකට එනවා. ඒකට ඒක මතක තියාගන්න මේ දහම දන්න කෙනාටත් වෙනවා නොදන්න කෙනාටත් වෙනවා. කිසිම දහමක් නොදන්න කෙනෙකුට කියන්න හුස්ම දිහා බලා ඉන්න කියලා. එයාටත් ඕක වෙනවා. එනිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ඔහොම වඩන ආනාපාන සතියකුත් තියනවා නෑ. හැබැයි මේ ශාසනයේ ආනාපාන සතිය නම් මෙන්න මෙහෙමයි වඩන්නේ කියලා ආනාපාන සති සූත්‍රෙදී හැම විස්තර කරනවා. ඒකෙදි තමයි කියන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානෙ වැඩෙන්න කොහොමද අපි හුස්ම යොදාගන්නේ, හුස්ම දිහා බලා ඉන්නේ. ඊළඟට බොජ්ජංග ධර්ම වෙදෙන්න කොහොමද මේ ආනාපාන සතිය යොදා ගන්න. එතකොට ඒක අර හුස්ම දිහා බලා ඉන්නකොට නොදැනී යන කතාවක් නෙවෙයි. ඊට වඩා වෙනස් දෙයක්. ඒ නොදැනී යන සමාධිය තුළින් වෙන දෙයක්. ඒක අපි එතනින් එහාට යන්න වෙනවා. මොකද අතන චතුරාර්ය සත්‍යවත් නැහැ, පටිච්ච සමුප්පාදේවත් නැහැ. හුස්ම නොදෙනී ගියා කියලා. අපි මේ ශාසනය කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහේ, පටිච්ච සමුප්පාදේ දකින විදිහේ වැඩපිළිවෙලකට එන්න ඕන. එතකොට තමයි දැන් නිකම්ම හුස්ම නැතුව හිටියා කියලා ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ සමාධිය දිනු වෙලා ධානවලට යන්න පුළුවන්, රූපාවචර අරූපාවචර බැලෙද්දට. ඒවයි මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඇයි චතුරාර්ය සත්‍යයක් නැහැ
ප්‍රතිසම්පාද. ඒක නිසා තමයි අපි මේ තථාගතයන් අඩාගන්නේ නේද? එතකොට ධාන මට්ටම නැතුව අපිට ඕනේ විදර්ශනාවෙන් අපේ තථාගතයන් වහන්සේගේ දේශනාව තුළට එන්න. එතනදී තමයි අපි ඒක බෙදා ගන්න ඕනේ නේද?
තව ඔය වෙනස අඳුර ගන්නමයි දහම අහන්න ඕන. බුදු දහමක් තියෙන කාලෙක විතරයි ওই දෙකේ වෙනසක් දකින්න පුළුවන්. ඒකයි මේ අපිට ලැබුණේ ක්ෂණ සම්පත්තියක් කියන්නේ. අපි දක්ෂ වෙන්න ඕන බුදු කෙනෙක් පෙන්වලා දෙන ආනාපාන සතිය මොකද්ද? සතර සතිපට්ඨානේ වැඩෙන ආනාපාන සතිය මොකද්ද? අනේ ශාසන වල ආනාපාන සතිය සතර සතිපට්ඨානේ වෙදෙන්නේ නැහැ. කය පිරිසිඳ දැකීමක් වෙන්නෙත් නැහැ, වේදනාව පිරිසිඳ දැකීම වෙන්නෙත් නැහැ. සිත ධම්ම. එවයි ධර්මතා දැකීමක් නැහැ. ධර්මතා කියන්නේ මොනවද? සමුදය ධර්මයේ, වය ධර්මයේ, සමුදය වය කියන පැත්ත. එතකොට සමුදය දකිමින් හුස්ම ගනිමින් හික්මෙන්න ඕන. සමුදය දකිමින් හුස්ම හෙළමින් හික්මෙන්න ඕන. නේද?
එහෙමයි.
හුස්ම නැතුව කොහොමද හුස්ම ගනිමින් හික්මෙන්නේ? හුස්ම නැති වුණත් කොහොමද හුස්ම හෙළමින් හික්මෙන්නේ? අස්සසිස්සා මීති සික්කති, පස්සසිස්සා මීති සික්කති කියලා කියනවනේ. දැන් හුස්ම නොදැනී ගියොත් කොහොමද අස්සසිස්සා මීතිද, පස්සසිස්සා මීතිද කියලා කියන්නේ?
බැහැ සර්, හුස්ම රැල්ල ගැන අවධානය යොමු වෙන්න ඕන. හුස්ම නොදැනී යෑම එතන වෙන්න බැහැ සර්.
නෝ. තර තේරුම් ගන්න ඒ නොදැනී යෑම ගැන නෙවෙයි මේ කියන්නේ. හුස්ම තියෙද්දිම හුස්මේ ඇත්ත දකින්න විදිහක් තියෙනවා. එතෙන්දි තමයි අපිට මේ ආයතන පැත්තෙන් හුස්ම දිහා බලන්න වෙන්නේ. දැන් මන්න මේ මොහොතේ දිග හුස්මක් ඉහළ යනවා නම් ඒ ඉස්සෙල්ලා දැනගන්නවා දිග හුස්මක් තියෙනවා කියලා. මේක පජානාති. මේක ලෝකෙටයි තියෙන්නේ. දැන් සබ්බකාය පටිසංවේදී. දැන් මුළු හුස්මම ඔන්න සංවේදීව ඉන්නවා. එතෙන්දි වැඩක් කරන්න තියෙනවා. ඒකේ සමුදේ බලන්න ඕන. මේ දිග හුස්මක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඒකට අපි දන්නවා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය. කාය ආයතනෙන් මනෝද දැනීලා මන ආයතනෙන් කල්පනා කරලා. කාය ආයතනෙන් දැනුණා විතරයි. දැනුම දැනෙන ස්වභාවය කියන්නේ හුස්ම නෙවෙයි. දැනීම් ගොඩක් ගැන කල්පනා කරන්න ගිහින් තමයි අපි ඔන්න ඔකට කියන්නේ ඉහළ යන හුස්ම කියලා දැනගත්තේ. ඒතර ඒක හිතෙන් හිතලා හිත දැනගත්තු දෙයක්. කල්පනා කරන්න ගිහින් මන ආයතනේ වැඩ. මනසෙන් දැනගන්න ඒවා එළිය තියෙන ඒවා උපවෙන්න බෑනේ. හිතෙන් හදපු දේ හිත දැනගන්නවා මිස. එතකොට පේනවා හුස්ම කියන එක හටගත්තේ කොහොමද, නිරුද්ධ වෙන්නේ කොහොමද. එතකොට එළිය තියෙන හුස්ම නෙමෙයි, හුස්ම කියන සංස්කාරය. හුස්ම කියලා සංස්කරණයක් නෙමෙයි කරලා තියෙන්නේ. කයක් සකස් කරලා නේ හුස්ම කයක්. ආස්වාස කයක්. අපි මෙච්චර කල් හිතලා තියෙන්නේ නෑ තියෙන හුස්මක් දිහා මේ බලන් ඉන්නවා කියලා. දැන් පේනවා ඒකත් කාය සංස්කරණයක්. කය සකස් කරලා ඒ දිහා බලා ඉන්නවා. වතුරේ බල්ලෙක් හදලා බල්ලා දිහා බලා ඉන්නවා වගේ වැඩන්නේ කරලා තියෙන. ආයතන පිරිසිඳ දකිනකොට ඔන්න ආදී නුවණක් එනවා. ඒ ඇත්ත දැකීම තුලත් හුස්ම සංසිඳනව නේද? මෙච්චර කල් මෝඩකමට පනවපු එක දැන් පැනවෙන්නේ නැහැ. අන්න එහෙම හික්මෙනුනොත් හුස්ම දිහා බලා ඉන්න පුළුවන් නේද? එතකොට තේරෙයි අයි අස්සසිස්සාමීති සික්කති, පස්සසිස්සාමීති සික්කති කිව්වේ කියලා. පස්සම් බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති. කාය සංකාර සංසිඳෙමින් හුස්ම ගනිමින් ඉන්නවා. කාය සංකාර සංසිඳිනේ හුස්ම දමමින් ඉන්නවා. ඉක්මනවා. තස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. තස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. තේරෙනවද ඒකේ වෙනස? අන්‍යාගමේ ආනාපාන සතියයි මේ දහමේ ආනාපාන සතියයි.
එහෙමයි සර්, එහෙමයි. මේ අහන්න අහන සමිත ප්‍රඥාව මත වෙන්නේ. බොහොම පිස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔකත් තහන්න එහෙම තියනවද? අපි දැන් ගොඩක් වෙලා කතා කළා. අනිත් අයටත් ඔයයි නහරි අහන්න තියනා නම් අහන්න පුළුවන්. සරත් එහෙම දැන් පැහැදිලි ඇති ගොඩක් නේද?
ඔව් මේ අතරම පැහැදිලි මේ දැන් දෙහුවක් අහගෙන ඉන්න තමයි මේ සමුළුත් මගෙන් අහුව මොකද සද්ද නැති කියලා. පැහැදිලි එක එනවා දැන් ඇත්තටම මේ ඔය අපි ඊයේ කතා කරපු විදිහට ඔය ආනාපානයේ අර කාය සංඛාර කියන එක මගේ හිතට හරියට වැදුනා දැන් මට ඒක මේ ඒකම තමයි නිතරම හිතේ බලපවස්සන් ඉඳගෙන හිතියත් වෙන වැඩක් කරත් ඔය අර කාය සංඛාරයක් කියන එක මේ මට එච්චර හිතට වැදිලා තිබුණේ නැහැ ඔය කාය කියන එක තමයි තිබුණේ ඒක මේ ඊයේ හරියට වැදගත් මේ බොහොම පින් වෙන තිරුවන් සරණයි
ඔක තේරුම් ගැනීම තුළ ඔය ඇත්ත පෙන්වීම තුළ තමයි කාය සංකාර සංසිඳීමකට යන්න පුළුවන්. අපි ඉතින් මෙච්චර කල් හිතලා තියෙන මේ එළියේ තියෙන දේවල් නැති කරන්නේ. තියෙන හුස්ම නැති වුණොත් හරි කියලානේ හිතන්නේ. එහෙම දෙයක් නෙවෙයි. ඒකට මේ ලෝකේ පරිහරණය කරනවා පනෝගත්තු දෙයක් කියලා. නුවණ ඇතුව නැත්තම් ප්‍රශ්නයක් වෙනවා දැන් හුස්ම කියන්නේ සංකාරයක් නක් කාය සංකාරයක් නක් හරි ප්‍රශ්නයක් වෙනවනේ දැන් රහත් වෙන්න කාය සංකාර ටිකක් නැති කරන්න වෙනවනේ ඒකට හුස්ම නොගෙනද ඉන්නනේ ඒ වගේ ප්‍රශ්න එන්නේ මෙන්න මේ විදිහට දැන් මේකේ සමුදේ වය කියන එක තමන් තුලින් ලෝකයයි ලෝක සමුදේයයි ලෝක නිරෝධයයි මාර්ගයයි තමන් තුලින් ආයතන තුලින් දකින්න කියපු ඒ මූලික බුද්ධ දේශනාවට අනුව මේක දකින්නකොට අපි ඒව අමතක කරලා බලන්න ගිහිල්ලා තමයි මේ 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 අර බාහිරෙන් ලෝකේ හොයන්න ගිහිල්ලා දැන් හුස්ම දිහා බලා ඉන්නේ බාහිරෙන් තියෙන හුස්ම දිහා නහයේ හැපෙන හුස්ම දිහා. ඒක අර බල්ලා වතුරේ බල්ලා දිහා බලා ඉන්නා වගේ වැඩක් නේද මෙච්චර කල් කරලා තියෙන්නේ. පනෝගත්තු කාය සංකාරය දිහා ඒක ඇත්තටම තියෙනා වගේ බලා ඉන්නවා. තේ පනෝගත්තු රූපෙට වෙන්නේ මොකද්ද කියලායි මෙච්චර කල් බලා ඉඳලා තියෙන්නේ. රූපේ පනෝගත්තේ කොහොමද කියන සමුදේවයේ නෙමෙයි බලලා තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවේ නෙවෙයි දැකලා තියෙන්නේ. මේකත් මේ කාය සංකාරයක් නේ. සතර මේ ආනාපාන සතියේ කායानुපස්සනාව කායඤ්ඤ තරහං එක්තරා කාය කොටසක් මේක හුස්ම කය කියන එක ඔය විදිහට නේද අපි අනික් කය කියන ඔය රූප ලෝකයක්ම පනවගෙන තියෙන ශරීර කය පන ඇති කයවල් පන නැති කයවල් කියන සීරෝම පනවගත්තු සං සංස්කාර ගොඩක් නේද? අවිද්‍යාවෙන් කරපු සංස්කාර. ඒ අවබෝධයක් ගැනීම සඳහා නේද මේ වගේ දහමක් තියෙන්නේ සතර සතිපට්ඨානයක් තියෙන්නේ. ලෝකේ මොකද්ද සමුදේ මොකද්ද නිරෝධේ මොකද්ද මාර්ගේ මොකද්ද ඒවා සේරම තමන් තුළ තියෙනවා ඒ හතර දැක්ම තුළ තමයි නිවන් මාර්ගේ වැඩෙන්නේ එනිවන් දකින්න නම් ලෝකේ ගැන හොයන්න කියනවා බුදුරජාණන් වහන්සේ. සමුදයයි නිරෝධයයි මාර්ගයයි හොයන්න නැතුව නිවනක් පනවන්නේ නැහැ. හැබැයි ඒක බාහිරෙන් හොයලා කවදාවත් දකින්නත් බෑ. බඹයක් පමණ ශරීරය තුලින් ආයතන තුලින්ම දකින්න ඕන කියලා නිදේශනා කරන්නේ. අපි කරලා නැත්තේ ඔය ටිකම නේද? ඔතන පේනවා මේ හැම එකක්ම මේ කාය සංකාර ගොඩක් මේ හුස්මක් කියලා පනවගෙන තියෙන්නේ. ඒ අවබෝධ වෙන විදිහට සමුදේ වය දැක දැක ඉන්න. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ දකිනකොට වය තේින්න ගන්නවා. නිරෝධේ තේින්න ගන්නවා. ඉමාස්මෙන්
ඔය මේ සමුදේ වය කියන එක මම පොඩ්ඩක් මේ සරල කරගෙන ඉන්නවා මේ හිතනකොට භාවනා කරනකොට. එහෙම ඔය හැම දෙයක්ම සංඛාරයක් නැත්නම් හැම දෙයක්ම පනවගත්ත දෙයක් කියලා මේක පැනුණේ කොහොමද කියලා කියලා හිත බලන එකත් ඕකමයි නේ. ඒ කියන්නේ කිසි වෙනසක් නැහැ නේ. මම වට හිතනවා එතන ලේසි
කොහොමද කොහොමද පැනුණේ ඒකත් කිව්වනම් හරි.
ඔකෝ පැනෝනේ මේ අපි මේ ආයතන දෙයක් සම්බන්ධ කරගත්ත හින්දානේ පැනෝනේ කියලා එතනින් බලා බැලෙනවා.
ආ ඊටත් ලේසි විදිහක් තියෙනවා.
අහ්ජා.
ඔව් මොඩකමට. බල්ලව මතක් කරගන්න. මොඩකමට නෙතනේ. පතරේ බල්ලෙක් ඇතුලේ මොඩකමට නේ ඕක මතක් කරන්නේ. අච්චරයි. දැන් එදාට අපි බලන්නේ ඔය එළියේ තියෙන දේ ඇති වුණා නැති වුණා කියන කතාව නෙවෙයි. අන්න ඔතනයි මේ මේ මාර්ගය අඳුරගන්න අවශ්‍ය තැන. අපි නැත්තම් වෙන්නේ ඔය මේ බාහිර දෙයකට හිත යොමු කරගෙන එකඟ කරලා එකෙන් දැනෙන සමාධි සුවයට රැවටෙනවා මේව මාර්ගඵල කියලා. ඒක හුඟක් වරද්දගත්තු තැනක්. අපි මේ ආනාපාන සතියවත් තේරුම් අරන්නේ නැහැ. මේ මේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සා මීති සික්කති කියන එක වරද්දගෙන තියෙනවා. දැන් හුස්ම නැති වෙලා ගියාම ඔන්න එතන හරි කියලා. ඒ කියන්නේ හුස්ම සාහසෙන් දුනා දැන් හුස්ම නැහැ නේ. ඕක මේ මේ අන්‍ය තීර්ථකේ වඩපු ආනාපාන සතිය. මුකුත් නැතුව බලා ඉන්න එක. එහෙම දෙයක් නෙමෙයි මේ බුද්ධ දේශනා හොඳට නුවණින් බලනකොට පේනවා. බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය පටවන්නේ චත් සතර සතිපට්ඨානේ වැඩෙන්න සප්තබොධ්‍යංග වැඩෙන්න. ඒ කතාවක් නැහැ නේ. මොකුත් නැතුව ඉඳලා ගිහින් නවතින්නේ අර අසඤ්ඤතලවල තමයි. ඒතර මේ කලාතුරකින් ලැබුණ අවස්ථාව මග අරිනවා. එකනොත් නෙමෙයි මේ සෑහෙන භාවනා කරන්න උත්සාහ කරලම ගාරිනවා. ඒකයි එතනයි අපි දක්ෂ නොවුනොත් නුවණින් හෙව්වේ නැත්තම් තියෙන භයානකකම. සමහර විට හිතන් ඉන්නවා මේ බොහොම දිනුයි කියලා අන්තිමට ඉඳලා තියෙන්නේ අර අරූපාවචර ධානවල. ගිහිල්ලා උපදින්නේ අරූපාවචර තලවල. ඒ චතුරාර්ය සත්‍ය දැකලත් නැහැ, පටිච්ච සමුප්පාදය දැකලත් නැහැ. බුදු කෙනෙක් දේශනා කළේ මොකද්ද කියන එක අමතක වෙලා. අපි මේ කරපු ඒවායින් නම් ප්‍රතිඵලේ ගන්න දක්ෂ වෙන්න ඕන මේ ධම නුවණින් විමසලා. අපි හැමෝටම මේ හැකියාව තියෙනවා කාටවත් අඩු නැතුවම. කොච්චර භාවනා කරලා තිබුණත් කමන්නේ කොච්චර ඵල ලැබුණා කියලා හිතුවත් කමන්නේ මේ ටිකත් තායි කළොත් ඉතින් Tamanට ලොකු ප්‍රයෝජනයක් වෙයි. අඩුකරානේ මං කියන්නේ අර ආර්ය මාර්ගයට වැටෙන්නවත් පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් ඉතින් දහමෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා.
අයිති මට ප්‍රශ්නයක් කියවලා තියෙනවා සුදේෂ් මේ එයාට අද ජොයින් වෙන නම් බෑ කියලා පුළුවන් නම් අහන්න කියලා මේ අදිමුක්ත කියන්නේ මොකද්ද කියලා අදිමුක්ති කියන්නේ යා අදිමුක්ති තමයි මේ ඒක මොකක් හරි කියන්න පුළුවන්ද
එයා ඉතින් අපේ හේවට වැඩි ඇවිල්ලා නැති හින්දා මේවා කියන්න බෑ දැන් හොරා ඇහුගනා ඉතින් මට කියන්න පුළුවන් ඔය වට දැනුමක් ගොඩ ගහලා වැඩන්නේ නැහැ කියන එක කර භාෂාවක් ඉගෙන ගන්නවා වගේ වැඩන්නේ
අපි සුදේශ ආපු වෙලාවකම කතා කරමු එහෙනම් ඒකයි
අපි චයිනීස් ඉගෙන ගන්න ගියා වගේ වැඩක් ඕක. අර කරි වචනයක් අහලා මෙන්න මේකේ තේරුම මොකද්ද? ඒක දැනුමක් විතරයි නේද? අපි හැමතිස්සෙම බලන්න ඕන මේ ලෝකෙන් එතර වෙන්න, ලෝකෙට අහු වෙන්නේ කොහමද, එතර වෙන්නේ කොහමද කියන තැන ඉඳා. ඊට වඩා ඒවයිනේ. තේරුම දැනගත්තත් නැතත් මට නම් ලොකු වෙනසක් තියෙන්නේ. දැනගත්තත් මොකද්ද දැනගත්තා කියලා ටිකක් මොකක් හරි ගියේ මම දන්නවා කියලා.
මේක මේ පුළුවන් තරම් සරල කරගත් ගන්නකොට තමයි විදර්ශනාව වඩා ගන්න ලේසි. නැත්නම් අර වචන ගෝ හැම පැත්තේ හැමතැනම යනවනේ. අර එකවර වතුර ඉන්න බල්ලා හරි එහෙම නැත්නම් ඔය මෝඩකම හරි කියලා අන්න එතන ඒ එක වචනකින්ම එනවනම් ලේසි කියලා මට හිතෙන්නේ.
ඔව් එතෙන්ට තමයි මට මේ ඕගොල්ලන්ව ගේන්න ඕන අර වචන ටික පාඩම් කරගෙන කියන එක නෙවෙයි වචන ටික ඔක්කොම දන්නවා ඉතින් ඒ වචන දැනගත්තට මේකේ අර්ථය දකින්නවද කියන එක දැන් මෝඩකමට පැනෙව්වා කියන තැනට තමන්ව දාගන්න පුළුවන් නම් ලෝකේ ඕනම දෙයක් දැනගත්තොත් අන්න මෝඩකමට අර වතුරේ බල්ලෙක් හැදුවා එන මට්ටමට තමන්ව පත් කරගන්න පුළුවන් නම් ලෝකේ හදන එක නවත්තන දවසක් එයි.
ඒක දුකක් කියලා ඒකත් පේන්න ඕනද? ඒක තමයි මේක තමයි
නෑ. ඒ මොඩකමට බල්ලෙක් හදපු එක දුකක්ද නැද්ද? ඒ බල්ලට නම් දුක දැනෙන්නේ ඌට හරි සැපයි. හා ඇල්තාවෝ දෙන්නේ නැනේ මෝඩකමටයි බල්ලෙක් ප්‍රහතිය කියලා. එයා කැමැත්තෙන් බාර ගන්න. ඒක දුකක් කියලා තේරෙන්නේ අපිට නේද? බල්ලා මොන මෝඩකමටද මේ නැති බල්ලෙක් පනෝගෙන දුක් විඳින්නේ කියලා. දැන් ඒ වතුරේ ඉන්න බල්ලට දිරුවත් දුකටපත් වෙලා කියලා අපි දන්නවා නේද? එතකොට ඒ වතුරේ ඉන්න බල්ලා ගැන වෙන බල්ලන්ට කියන්න ගියොත් ඒත් එයා මෝඩකමටම කරන වැඩන්නේ නේද?
ඔව්.
ඒකක් දුකක්නේ.
ඒ පස්සේ කරන එක දුකව තේරෙනවා දැන් අපට.
ඒක පොඩ්ඩක් අපෝ මේක අහගන්නවා. එතකොට ඒ වතුරේ ඉන්න බල්ලා ගැන හිතුවොත් ඒකක් දුකක් නෙවෙයි. ඒකක් දුකක් නේද? ආ. බල්ලව මුල් කරගෙන කයෙන් ක්‍රියා කළත් දුකක් වචනෙන් ක්‍රියා කළත් දුකක් හිතෙන් හිතුවත් දුකක්ම නේද? ඇයි මෝඩකම මෝඩකමට පණෝ වෙන එතන තමයි ඒ සියුම් අර සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. ඒ කියන්නේ මේ සංස්කාරෙම දුකයි. ලෝකයක් පණවනවා කියන සංස්කාරෙම දුකයි. සංස්කාර දුක්ඛ කියන එක. දැන් අපි ඔය ආර මාර්ගයට එන්න නම් අර මුලින් තියෙන දුක මොනවාද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන එකෙන් එහාට යන්න වෙන. සංස්කාර දුක්ඛය. ඒකට මේ ලෝකෙට ඇවිත් හිතක් හදන එකම දුකයිනේ. ඇයි මෝඩකමට ලෝකයක් පනවනවානේ. ඔකමනේ දුක කියන්නේ. ඒක මුලින් දැනෙන්නේ නැහැ ওই දුක. ඒ මොඩකම අවබෝධ වෙනකොට. දැන් ඒ කියන්නේ ඒක නිකන් කේ දැන් බල්ලා දන්නේ නැහැ ඕකේ දුකක් තියෙනවා කියලා. මොන දුකක්ද කියලා අහයි. නේද? ඒ මොන තියෙන කෙනාට ඒක මොඩකමක් කියලා දකින කෙනාට එන අවබෝධයක් තමයි ඔන්න මේ මේකනේ දුක්ඛ සත්‍ය කියන්නේ ඔන්න ඔතන කියලා ඒක නුවණකින් එන එක. වරණිකන් අපි හිතන ෆිසිකල් මට්ටමේ දැනෙන දුක නෙවෙයි යෝග. ප්‍රඥාවට අවබෝධ වෙන එකක්. එතකොට පේනා මේ දුක්ඛ සත්‍ය කියන එක පෙර නොයසු විරු ධර්මතාවයක් නේ ගුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එහෙම නැතුව අපි හිතන් ඉන්න දුක පුබ්බේ අනනුසුතේසු ධම්මේසුද? ලෙඩ වුණහන් දුකයි, මැරුණහන් දුකයි. නෑ. මොස්ලිම් කාර්යයක් දන්න දුකනේ. නේද? සත්තුත් දන්න දුක. ලෙඩ වුණහන් දුකයි කියන එක. ඒකට බුදුරජාණන් ජනනාස්ති කියයිද මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරනොයසු විරු ධර්මයක්. මනුස්සේ දෙවියෙක් මාරෙක් ත්‍ක්මේ කිසියම්ම කෙනෙක්. පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ වුණේ කියලා සිංහනාදයන් කරන්නේ. එතකොට එතන තියෙන්නේ සංඛාර දුක්ඛ කියන එක. මේ සංස්කරණයම දුකයි. අවිද්‍යාවෙන් යම් කිසි දෙයක් සකස් කළාද ඒක දුකමයි. ආයෝකේ කතාව දෙකක් නැහැ. හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. කියලා තේරි ගාතාවල කියන්නේ නේද? අනේ මේ මට්ටමේ ගැඹුරු තැනක් ඔය දුක්ඛ සත්‍ය කියන එක, දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. ඒ දුක පිරසෙන් දකින්නේ ප්‍රඥාව වැඩි වීම තුල. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. සංහර දෙයක් ඉතින් තියාගන්න බැරි හින්දා එන දුකක් නෙවෙයි මේ. ඊට වඩා මේකේ ගැඹුරක් තියෙනවා. මෝඩකමට සකස් කිරීමම දුකයි. ලෝකෙට අහුවෙන්නේ එතකොටනේ. අටලෝ දහමට අහුවෙන්නේ එතකොටනේ. සකස් කළේ නැත්තම්, ඉපැද්දුවේ නැත්තම් කිසිම දුකකට අහුවෙන්න පුළුවන්ද? දුක්ඛ නිරෝධය. ඒ දුක්ඛේ ඥානං එනකොට නිරෝධේ ඥානං එතනම තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපි හිතන දුක්ඛේ ඥානං තියෙනවා, නිරෝධේ ඥානනුත් නැහැ, මග්ගේ ඥානනුත් නැහැ. එතනින්ම තේරුම් ගන්න ඒ ආර්ය දර්ශනයට ඇවිල්ලාද නැද්ද? සම්මාදිට්ඨිය ඇවිල්ලාද නැද්ද? සම්මාදිට්ඨිය ආවෙ නැත්නම් මග්ගඵල ගැන ඉතින් කොහෙත්ම කතා කරලා වැඩක් නැහැ නේ. තරබ දහම අහන්න ඕන, නුවණින් විමසන්න ඕන, සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි ආර්ය මාර්ගයේ තියෙන්නේ. ආර්ය මාර්ගයේ තිබුණත් තමයි මගපල තියෙන්නේ. එතනින් මෙහා අපි හිතාගත්තට වැඩක් නැහැ. හිත සියුම් මුණපලියට, කෙලෙස් තුනි උණ යටපත් වුණ පලියට අද වායය මතු වෙනවා. මාසයක් දෙකක් අවුරුද්දක් ගිහින් ආයෙ කෙලෙස් මතු වෙනවා. තේරුම් ගන්න. ඒ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. තාවකාලික යටපත් වීමක් විතරයි කරලා තියෙන්නේ. හයි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නෙවෙයි. සම්මාදිට්ඨියකින් නෙවෙයි මඟ වැඩිලා තියෙන්නේ. මේ සම්මාදිට්ඨියෙන් මාර්ගේ වඩනකොට පේයි එහෙම නැති වෙන එකක් නෙවෙයි මේක. සමාධියේ ඉන්නකොට, සිහියෙන් ඉන්නකොට විතරක් අත්දකින අනිත් වෙලාවට නැති එකක් නෙමෙයි මේක. ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන එක ඕන වෙලාවක තියෙන දෙයක්. සෝවන් වුණා නම් එක වෙලාවක සෝවන්, අනිත් වෙලාවේ සෝවන් නැහැ කියලා කතාවක් නැහැ. අනාගාමි වුණා නම් නේද? ඒ සමාධියේ ඉද්දී අනාගාමි. එතකොට රාගදේශ නැහැ මේ එළියට ආවට පස්සේ තියෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒක ඇති වෙන්න හේතුම නැති කරන මාර්ගයක් මේ පෙන්වලා දෙන්නේ. සංස්කාර දුක කියන එක දැකීම තුල තියෙන සංස්කාර වෙන්නේ අවිද්‍යාවෙන්, මෝඩකමෙන්. මෝඩකම යෙදුන් නැත්නම් නිරෝධේ. එනම් Nirodha sandaha margaya me modakama neti karana margaya etta pennala dena margi සම්මා දිට්ඨියෙන් පටන් අරන් එන අරිෂ්ඨාංගික මාර්ගය. සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගයක්වත් නැහැ. මේක කලබල වෙත කරන දෙයක්ුත් නෙමෙයි. හිමින් හිමින් මේ අවබෝධය ගත්තාම ඒක ලොකු දෙයක්. මොකද එහෙම කෙනා ශ්‍රද්ධානුසාරී වෙනවා. බුදු කෙනෙක් ගැන බොහොම මහා පුදුම ශ්‍රද්ධාවක් කියන්නේ මේක බුදු කෙනෙකුට විතරයි මේ ඇත්ත පෙන්වලා දෙන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට බැහැ. ඒකට ශ්‍රද්ධානුසාරී. ශ්‍රද්ධානුසාරී වුණොත් සෝවාන් නොවී මැරෙන්නේ නැහැ. ඒක බුද්ධ දේශනාව. අපි මේ ශාසනයේ තියෙන කාලේ අඩු ගානේ එතෙන්ටවත් එන්න අවශ්‍යයි. ඒ සඳහා තමයි ඉතින් අපි මේ නුවණින් විමසන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. කෙනෙක් කියන එක අන්දව නිකන් පිළිගන්න නෙවෙයි, මේ කියන ඒවා පිළිගන්න එපා. හොයන්න තමන් නුවණින් දහමට ගලපලා බලන්න මේ කියන ඒවා ඇත්තද. වැටහෙන්නේ නැත්නම් ප්‍රශ්න කරන්න බෑ නේතු. මෙතන අඩුවක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. ඒක උදව් වෙනවා හැමෝගෙම අවබෝධයට.
අපි අර ඉස්තරලා මේ ලස්සන ගාථාවක් කිව්වා. ඒක අර විඥානං අනිදස්සන වලට ඒක ඉවරුනේ. මේ ඒ සූත්‍රය පොඩ්ඩක් මතකද දන්නේ මේ ආසයි
කේවද්ද සූත්‍රේ. කේවද්ද සූත්‍රේ අර ආගෙන යන්නේ මේ සතර මහා ධාතුව නැති වෙන්නේ කොහෙද කියලා. එතකොට අර මහා බ්‍රහ්මයා ළඟට යනකන් අහගෙන ගිහිල්ලා ඊළඟට එනවා මේ බුදුරජාණන් වහන්සේ ළඟට. එතෙන් බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නය ආවා මේ සතර මහා ධාතු නිරුද්ධ වෙන්නේ කොහේද කියලා. ඉස්සෙල්ලා කියනවා ඔය ප්‍රශ්නේ වැරදි. මොකද එයා අදහස් කරලා තියෙන්නේ නිරුද්ධ වෙනවා කියලා නැති වෙන්නේ කොහේද කියලා. අර අපිත් කරන්න හදන එක. තියෙන දේ නැති කරන්න මේ හදන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇතුව නිවි. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ওই ප්‍රශ්නේ වැරදි. ඔක මෙන්න මෙහෙමයි අහන්න ඕන. සතර මහා ධාතු නොපිහිටන්නේ කොහේද? නදාදති. ඊට පස්සේ කියනවා මේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත දීගංච රප්පංච අනුන්තුලං සුභසුභං එත්ත නාමංච රූපංච අසේසං ප්‍රුජ්ජති එත්ත අපෝච පඨවි තේජෝ වායෝ නදාදති. පඨවිය ඒ සතර මහා ධාතු වෙන උපහිටන එක විතරන්නේ බුදුහාමුදුරුව තව ටිකක් පෙන්නනවා. එතෙන්දී නාම රූපෙත් කපා හැරෙනවා. එත්ත නාමංච රූපංච අශේෂං ඉතුරුවක් නැතුවම ශේෂයක් නැතුවම මේ ටික කපා හැරෙනවා උපරුජ්ජති. ඒ විතරක් නෙමෙයි එතන එත්ත දීගංච රස්සංච දිග කෙටි කියලා දෙයක් හිතන්නේත් නැහැ. අනුන් තූලං තූල කියන්නේ ස්තුල කියන්නේ මහත මහත කෙට්ටු කියලා කතාවකුත් නැහැ. අනුන් තූලම් සුභාසුභං සුභාසුභ කියලා කතාවකුත් නැහැ. එකක්වත් දෙන්නේත් නැහැ. නාම රූප කතාවකුත් නැහැ. සතර මහා ධාතුකුත් පිහිටන්නේ නැහැ. මොන වෙලාවද? ඒ වෙලාව තමයි විඥානං අනිදස්සනං. විඥාණයට කිසිම දෙයක් දැర్శණය වෙන්නේ නැහැ. අනන්තං සබ්බතෝ පබං අනන්තය දක්වා සියල්ල ප්‍රභාස්වරයි. කේවඩ සූත්‍රයෙන් ඒක ඉතින් අපේ සමහර විට මේ කියන්නේ වරද්ද ගන්න තැනක් තමයි මේ නිකන් ආලෝකයක් පෙනුනහම මේ ප්‍රභාස්වර ගතිය කියලා. ආලෝකේ පේන්නේ සමාධියක තැනීමක් මිසක් ඔය නාම රූප නිරුද්ධ වෙලා නෙවෙයි. සතර මහා ධාතුව නොපිහිටන මට්ටමක් නෙවෙයි. අර දිග කෙටි මහත කෙට්ටු සුභ අසුභ නොපිහිටන මට්ටමක් නෙවෙයි. අද හුඟක් වෙලාවට සමාධියෙන් දැනෙන එකත් හරි සුභ සැපක් විදිහට තමයි මේ දැනෙන්නේ. ඒ වගේ පැහැදිලිද? ඉතින් අපි හිතන් ඉන්නවට වඩා ඉතින් මේවයි තේරුම් නම් ගැඹුරුයි. ඒක වචනෙන් තේරුම් ගන්නත් බෑ. ඒක තද්දකින්න ඕන ඵලනේ. පිට අනුමාන ඥානයක් විතරයි ගන්න පුළුවන්. අනුමාන ඥානය අවශ්‍යයි. මොකද නිරෝධේ ඥානං කියන එක අවශ්‍යයි සම්මාදිට්ඨියට. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියන තැන තමයි සම්මාදිට්ඨිය ආර්ය මාර්ගේ පටන් ගන්න තැන. මොකක් අය හිතනවා මේක කෙලවර කියලා නෑ. මේ කතා කරන්නේ පටන් ගන්න ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න නම් මේ ටික දැනගන්න ඕන. ඒකට තමයි දහම හොයන්න ඕන, විනසන්න ඕන.
දුක්ඛ
නාන කියන්නේ සංඛාර දුක්ඛ කියන එක නේද? ඔව්, එතෙන්ට එන්නම
වෙනවා.
නැත්නම් අපිට හැම දෙයක්ම දුකයි කියන එක පේන්නේ නැහැ. මොකද සමහර ඒවා අපිට සැපයිද? දැන් දුක් දෙයක් තියෙනකොට දුකයි, සැප දෙයක් තියෙනකොට සැපයිනේ. ඒකේ දුක හොයන්න නම් ඕක විපරිණාම වෙනකන් ඉන්න වෙනවා. මේ මොහොතේ දුක නෙමෙයිනේ එතකොට. නේද? ඔව්. දැන් හොඳ කෑමක් දැන් කවුරු හරි ගෙනහැලා දෙනවා. ඔන්න දුකක් හම්බ වුණා කියලා තේින්නේ. ඕක ඕක නරක් වෙලා නම්. කවුරු හරි ඕක කෑවොත්. විපරිණාමයක් හොයාගන්න වෙනවා එතන දුක හොයන්න. ඒක ඒ ලෝකෙට අයිතිමත් තමයි. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දෙක. ලෝකෝත්තර දර්ශනයේදී උපදින්නේම දුකයි. ඒ රස කෑම කියනකොටම ඔන්න දුක ඉපදුනා. ඇයි? ඒක සංඛාර දුක්ඛය. මෝඩකමට උපද්දපු දෙය. වතුරේ බල්ලෙක් හැදුවා. ඒ සංස්කරණය. අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. ඒ අවිද්‍යාවෙන් හදපු සංකාරය කියන්නේ දුකයි. ඒක දකින්න නම් ආයතන පැත්තෙන් ඕක පෙන්වන්නම වෙනවා. මට ඒ කියන්නේ ආයතන පිරිසිදු දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා.
පස්සම්බයන් කාය සංකරම් කියන දෙන එතන විරෝධේ නානම් ඔකේද?
ආ, එතන චතුරාර්ය සත්‍යම ඥානය එනවා. සත්‍ය ඥානය එතන ආර්ය මාර්ගේ පටන් ගන්නවා. ඒ විදිහට බැලුවොත් ලෝකෙන් එතර වෙන මාර්ගේ පටන් ගන්න තැනක් ඒක. ඇත්තටම අර දැන් දීගං ආස්සසන්තෝ රස්සං ආස්සසන්තෝ ඒ දෙක පජානාති විතරනේ. මේ මොහොතේ වෙන තියෙන දේ දැනගන්නවා වර්තමානයේ. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී කියන එකයි පස්සම්බයං කාය සංකාරයි කියන එක අස්ස සිස්සාමීති සික්කති අනාගතේ හික්මීමක් වෙනවා. එතකොට මේ ධර්මතා දැකීම තුලයි හික්මීමයි. සමුදයයි නිරෝධයයි. එතකොට එන්නෝ චතුරාර්ය සත්‍ය කියන අවබෝධයෙන් සම්මා දිට්ඨියක් තුල සම්මාදිට්ඨිය කියනකොට චතුරාර්ය සත්‍ය ගැන ඥානෙනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒක තිබුණත් විතරයි ලෝකෙන් ඈතර වෙන මාර්ගේ පටන් ගන්න පුළුවන්. දැන් තැනකන් අන්‍ය ශාසන වල අයයි අපේ වෙනසක් නැහැ. නේද? එතකොට අපි හොයාගන්න ඕන බුදු කෙනෙක් පැහැදිලි කරන මේ ශාසනයේ මාර්ගය මොකක්ද කියන එක. ඉතින් හොඳට බලන්න ලේසි එකක්. වෙන ආගමක කෙනෙක් මේ ටිකම කළොත් ওই චතුරාර්ය සත්‍යයක් දන්නේ නැතුව පටිච්ච සමුප්පාදෙ දන්නේ නැතුව මේ මට දැනුණ ටික දැනෙන්න බැයිද? එහෙම පුළුවන් නම් ඉතින් මේවා මගපල වෙන්න බෑ. හරි තමන්ට ඩබල් චෙක් කරගන්න තියෙන තැන්. පෙර එක එක තැන් වල මුලා වුණ තැන් නිවැරදි කරගන්න නුවණ තියෙන කෙනාට පුළුවන් ඉතින්. ඒ එහෙම දකින්න එකට දුක් වෙන්න නෙමෙයි සතුට වෙන්න අය ඕන. මාර්ගය හදාගන්න ඕන අවස්ථාව තියෙනවා. ඔක හරි කියලා හිතාගෙන අපි මෙරිලා ගියා නම් කොහේයිද දන්නේ? ශාසනයේ ප්‍රයෝජනේ ගත්ත වෙන්නේ
නැහැ. එම් සබ්බකාය පරිසංවේදී කියන්නේ මුළු මුළු හුස්ම කයේම යථාර්ථය දකිනින් කියන එක.
ඔව් යථාර්ථය කියනකොට සමුදේ වය පැත්තට එන්න වෙනවා. මුලින් සබ්බකාය කියනකොට සියලු කය කියන එක අඳුර ගන්න වෙනවා. ඊළඟට ඒකේ සමුදේ වය දකින්න වෙනවා. ඒක සබ්බකාය කියන ආස්වාසය ගත්තොත් අපි පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකන් ආස්වාසය. සබ්බකාය කියන්නේ ප්‍රාස්වාස කය ගත්තොත් ආස්වාසය පටන් ගැනීම ඉඳන් ඉවර වෙනකන්. එතකොට ඒක අපි අර ලෝකෙට අයිති පැත්තෙන් පටන් අරන් ඊළඟට ඒකේ සමුදේ වය බලනවා. සමුදේ බලනකොට බලන්න වෙනවා මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ. ඒකට පේනවා කාය ආයතනේ මන ආයතනේ. කාය ආයතනෙන් දුන්නේ දැනීමක් නේ. ඔකේ ආස්වාසය කියලා එකක් දුන්නේ නැහැ. ප්‍රාස්වාස කියලා දෙයක් දුන්නේ නැහැ. අනේ ඒවා මන ආයතනේ මේ දෙක හැදුවේ. මන ආයතනෙන් හදපු ඒවා මේ නැහැ හැපෙන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන් දේවල් වෙන්න බෑ. මන ධම්ම මනෝ විඥාන කියන මට්ටම. හිතෙන් හදපු දේ හිත දැනගෙන ඒක හිත ඇතුලේ ස්වභාවයන්නේ. එතකොට පේනවන්න හට ගන්න හැටි, නිරෝධ වෙන හැටි. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම ඔයන් උච්චති සම්මා දිට්ඨි. මේක මේක තමයි අනිච්ච සංඥාව. සතිපට්ඨාන සූත්‍රෙත් තියෙනවා ඒ ටික. අනිච්ච සංඥා සූත්‍රෙත් තියෙනවා. අනිච්ච සංඥාව වැඩිම තුල තමයි ඇත්ත අවබෝධ වෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා දැනගන්න ඕන අනිච්ච සංඥාව මොකක්ද කියලා. මේ තියෙන දේ වෙනස් වෙනවා කියන එක අනිච්ච සංඥාව නෙවෙයි. ඒක අන්‍ය තීර්ථකේ වඩපු අනිච්ච සංඥාව. එහෙම නැත්නම් ලෝකෙට අයිති අනිත්‍ය. අපි ලෝකෝත්තර දර්ශනයට යන අනිත්‍ය සංඥාවක් කොටන්න තියෙනවා. ඒකෙදි කරුණු තුනක් තියෙනවා. රූපය මොකද්ද? සමුදය මොකද්ද? අත්තංගමය මොකද්ද කියලා බලන එක. හුස්ම කියන්නේ මොකද්ද? නැත්නම් දිග හුස්ම, ආශ්වාසය තියෙනවා, ප්‍රාශ්වාසය තියෙනවා, ඉති රූපම්. ඊළඟට ඒකේ සමුදය බලන්න ඕන ආයතන පැත්තෙන්. කාය ආයතන, මන ආයතන. එතකොට අවිද්‍යාව නිසානේ කරපු සංකාරයක් නේ ඔක. මේ දැනගෙන තියෙන හිතෙන් අදපු දෙය හිත දැනගෙන නේ. නැහැ එතකොට පේනවා සමුදයයි නිරෝධයයි. අවිද්‍යාව තියෙනකන් ඔක් තියෙනවා. අවිද්‍යාව නැත්නම් එහෙම දෙයක් පැනවෙන්නේ නැහැ. දැනීම් ටිකක් දිහා නම් බලා ඉන්න පුළුවන්. කාය ආයතනෙන් තියෙන කාය ආයතනෙන් දෙන දැනීම් ටිකක් දිහා බලා ඉන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර හුස්ම සංසිඳෙනවා. කලින් පණවපු හුස්ම දැන් පැනවෙන්නේ
නැහැ.
ඒ කියන්නේ බුද්ධ උපදේශනේ භාවිතා බහුලී කතා. ආසේවිතා කියන එක ඇසුරු කරලා දැනගන්නවා. ඊටඟට භාවිතා බහුලී කතා. භාවිතා කරන බහුලව භාවිතා කරන. ඒකට තමයි අපේ පරණ පුරුදු කැඩෙන්නේ. ලෝකෙට අයිති පුරුද්ද ටික ටික කැඩෙනවා. ඉතින් අපේ මේ ළඟදී ළඟදී කරපු සාකච්ඡා ආය ආයේ අහනවා නම් මේවා තව තව පැහැදිලි වෙයි. මේ group එකෙත් දානවා, මගේ website එකෙත් දානවා නේද?
මගේ website එක අපිට අපි කරේ නෑ නේද? තාම සාකච්ඡා කරේ නෑ.
නෑ.
ඉතින් අනුදැසි හම්බුන්ගේ
ඔව් ඒක තාම මට අහන්නත් බැරි වුණා, ඒක අහන්නත් ඕන. ඉතින් මේක සරලව දැක්කොත් ඔය මේ ගැඹුරු කරගන්න දෙයක් නෑ මේකේ. බොහොම සරල දෙයක් මේක. අපි අර බලන විදිහ වෙනසකුයි කරගන්න තියෙන්නේ. කොට ඔය වචන ගොඩකින් කිව්වත් මොන වචන කිව්වත් කියන්නේ මේක මෙතෙන්ට තමයි එන්න ඕන. මට ඒක ඇහුවේ නැසත් කීයට හැකේ ඔකේ කියලා තියෙන්නේ මේ ටිකම තමයි කියන්නේ. මන් දන්නේ. ගරමේ ධර්මතාවයේ තමයි මොන සූත්‍රයේ පැහැදිලි කළත් පැහැදිලි කරන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍යය පැටිච්ච මා උප්පාති. හොඳයි ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද? පෙරුවන් සරණයි දනන්ත.
පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. ඒක බොහොම පිංස අපේ මේ වගේ අවබෝධය ලබා දුන්නට.
හොඳයි. සල්සල් පෙරුවන් සරණයි.